සිසේකේ පෙබරවාරි මාසයේ 27 වෙනි සෙනසුරාදා. එහෙනම් අපි මේ දිගින් දිගටම කරගෙන ආපු ධර්ම සාකච්ඡාව අද ආරම්භ කළා. අපි මේ කර්ණාවෙන් අපිට මේ සද්ධර්මයේ විස්තර කළ දෙනුමේ ගෞරවනීය අත්දැසි ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. පෙරසත්
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි සුපුරුදු විදියට සෙනසුරාදා දවසේ කතා කරගෙන ආපු ආකාරයට විභාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ධර්මය වන පටිච්චසමුප්පාද ධර්මය ඒ කතා කළ කොටසේ ඉඳන් ඉදිරියට කතා කරගෙන යන්න තමයි අදත් මේ සූදානම් වෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පාල වෙලා බෝසතාණන් වහන්සේ නමක් විදිහට උන්වහන්සේ කල්පනා කරලා බැලුවා. තමන් වහන්සේ ඇතුළු මේ තුන් ලෝකේම සත්වයෝ ඉපදෙනවා, මැරෙනවා, ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, නැවත ඉපදිනවා, මැරෙනවා, ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා. ඉතින් මේ විදිහට මේ අතරතුර ඒ සත්වයෝ නොයේ කර්ම සකස් කරගෙන ත්‍රිසං අපාය, ප්‍රේත ලෝකයේ আদি බොහෝ තැන්වල උපදෙමින් මේ දුක් උපදවමින් මේ දුකේ කෙලවරක් වෙන්නේ නැහැ. මේ දුකේ කෙලවරක් කරගන්නේ කොහොමද? කවදාද මේ කෙලවර වෙන්නේ කියලා මේ මහා කරුණාවෙන් බෝසත් චින්තාවෙන් කල්පනා කරලා බලනකොට අනේ කල්පනා කරගෙන යනකොට උන්වහන්සේගේ උපාය මානසිකාරය යෝනිසෝ මානසිකාරයත් එක්ක කල්පනා කරගෙන යනකොට තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධයට පත් වෙන්නේ. පෙර නොඇසූ විරු ඒ ධර්මඥානී ධර්මයේ අවබෝධ වුණ ඇත්තටම මේ ලෝක සත්වයා මේ සැරිසරන්නේ දුක් විඳින්න යෙදෙන්නේ මේ තියෙන මේ අවිද්‍යාදී මේ අන්ධකාරය නිසා නේද? මේ හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන තැන ඒ ධර්මයන් අවබෝධ කර ගැනීමට නොහැකි වීම නිසා නේද කියන මේ පටිච්ච සමුප්පාද ධර්මය හට ගැනීමේ පිළිවෙලත් ඒ වගේම ඒ නිරෝධ පිළිවෙලත් ඒතත් බෝසතාණන් වහන්සේට අවබෝධ වීම සමගම තමයි සර්වඥතා ඥානය සමග ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනවා. සියලු දේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් යුක්ත වූ ඒ ඥානයෙන් යුක්ත තමයි යුතුව තමයි මේ උතුම් පටිච්ච සමුප්පාද ධර්මයේ දේශනා කරේ. ඉතින් ඒ තථාගත උතුම් ශ්‍රී සද්ධර්මයේ තමයි අපි ඉදිරියෙන් තියාගෙන මේ අපේ මෝඩකම දුරු කරගන්න, මේ ජාති ජරා මරණ සියලු දුක් නිමා කරගන්න මේ ධර්මයේ අපි කොහොමද තේරුම් ගන්නේ, කොහොමද අපි අවබෝධ කරගන්නේ කියන කාරණාවටයි අද අපි මේ උත්සාහවත් වෙන්නේ. හොඳයි, එතකොට අපි කතා කරගෙන ආවේ පටිසම්පාද සූත්‍රය. පටිසම්පාද සූත්‍රය අපි කතා කරේ මේ අවිද්‍යාව කියන මුල් කාරණාව කරගෙන අවිද්‍යා ප්‍රත්‍යයෙන් කොහොමද මේ පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිච්ඡාභිසංකාර ඇති වෙන්නේ කියන කාරණාව. ඒකෙදී අපි ගිය සැරේ අවසන් කරා මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් පුඤ්ඤාභිසංකාර ඇති වෙන්නේ කොහොමද කියන එක. ඒක අපි හැමෝටම පැටලිලා තියෙන යුතු කාරණාවක්, තිබිච්ච කාරණාවක්. අපි දන්නවා මේ අවිද්‍යාව කියන එක ඒකාන්තයෙන් අකුසල ධර්මයක්. මේක අනිෂ්ඨ විපාක ගෙනත් දෙන දෙයක්. පුණ්‍යාභිසංකාරයට විරුද්ධ වූම ධර්මයක්. ඉතින් මේ විරුද්ධ වූ අකුසල් වූ ධර්මයකින් කොහොමද පින් රැස් කරගන්නේ, කුසල් රැස් කරගන්නේ, මාර්ගසිතක් උපදවා ගන්න කොහොමද කියන කාරණාව අපි හැමෝටම ගැටළු සහගත වෙලා තිබුණා. ඉතින් ඒ නිසා අපි ඒක පිළිබඳව ඒ කාරණාව මතු කරගෙන පුණ්‍යාභිසංකාරයන් ඇති වෙන ආකාරය පිළිබඳව අපි කතා කරා. ඔබට මතක ඇති. ඒ සඳහා අපි ඒ ප්‍රත්‍ය ආකාරය පිළිබඳව කතා කරලා ආරම්භන ප්‍රත්‍ය හා උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් මේ පුණ්‍යාභිසංකාරයට අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය උපන්න ධර්මයෝ තමයි මේ තියෙන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ඡාභි කියලා. ප්‍රත්‍යයෙන් හටගත් ධර්මියෝ ප්‍රත්‍යුප්පන්න ධර්මියෝ කියලා, ප්‍රත්‍යයෙන් උපන් ධර්මිය. එතකොට ඒ අවිද්‍යාව හේතු වෙලා ප්‍රත්‍ය වෙලා අපිට පුඤ්ඤාභි සංකාර රැස් වෙන්න ප්‍රත්‍ය වෙනවා. ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම උපනිශ්‍රේ ප්‍රත්‍ය බලවත් ලෙස අවිද්‍යාවේ ඇති උපකාරත්වය, බලවත් උපකාරත්වේ නිසා ලෝකයක් කුසල් කරගන්නවා, සත්වයෝ කුසල් කරගන්නවා කියලා කතා කරා. ඒකට අපි මේ මොහොතේම ගත්ත උපමාවක් ධර්ම ශ්‍රවණ, ධර්ම සාකච්ඡා, භාවනාදී මේ දේවල් අපි අවිද්‍යාව තියෙන නිසාම කරනවා. අවිද්‍යාව නිසා අපිට දුක් විඳින්න වෙන නිසා, සසර යන්න වෙන නිසා. ඒ නිසා මේ අවිද්‍යාව ඇති කල්ලිහිම ලෝකයා පින් කරනවා, කුසල් කරනවා, භාවනා කරනවා කියලා අපි මතු කරගත්තා. පැහැදිලිව අපි ඒකෙන් වටහා ගත්තා මේ අවිද්‍යාව කියන එක නොතිබුණා නම් මේ භාවනාවක් සාකච්ඡාවක් නොවන නිසා, අවිද්‍යාව ඇති කල්ලි මේ දේවන නිසා මේක ප්‍රත්‍ය වෙන බවක් තියෙනවා කියලා අපි තේරුම් ගත්තා. ඒක අපි භාවනා කරලා භාවනාවෙන් තවත් මේක අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. එහෙම ගත්තාම ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වීම සඳහා යම් පාරමී ධර්ම ටිකක් පුරනවා නම් මේ සියලු පාරමී වලට හේතුව අවිද්‍යාවයි කියන කාරණාව පිළිබඳ දැන් අපිට සැකයක් උපදින්න පුළුවන් කොහොමද? එතකොට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා බිහිවීම සඳහා මේ අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ නිර්වාණය කියන යමක් තියෙනවනම් තිවෙන්නේ නිවීම කියන එකක් තියෙන්නේ ඇවිලීමක් ඇති නිසා. ඒ නිසා උපාදයක් කියලා ලෝකේ තිබුණොත් තමයි ඒකට විරුද්ධ අනුපාදයේ කියන ධර්මතාවයක් විද්‍යාමාන වෙන්නේ කියලා මේ නිවන පිළිබඳව කතා කරා. ඉතින් එතකොට දැන් අපි පුඤ්ඤාභි සංකාරයන් පිළිබඳව කතා කරා. ඊට පස්සේ අද අපිට කතා කරන්න තියෙන අපුඤ්ඤාභි සංකාර, ආනිච්ඡාභි සංකාර. ඊට අමතරව අපි මේ පුඤ්ඤාභි සංකාරයටම තව පොඩි කාරණා ටිකක් එකතු කරගන්න තියෙනවා. ඒ ටිකත් අපි කතා කරලම අපි අපුඤ්ඤාභි සංකාරය ඇති වෙන්නේ, ආනිච්ඡාභි සංකාරය ඇති වෙන්නේ කොහොමද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන එක කතා කරමු. ඒ නිසා අද ටිකක් මම මෙදදී හොරි අන්තිමේදී මේ සියල්ල අපේ භවනා මාර්ගයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණාවත් කතා කරනවා. ඉතින් ඒ නිසා හැමෝම අවසාන වෙනකන් හොඳින් ශ්‍රවණය කරගෙන ඉන්න. සමහර විට ගැඹුරු කාරණා වෙන්න පුළුවන්. නමුත් Tamanට හොඳින් අහගෙන හිටියොත් ඒ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. එතකොට දැන් අපිට මෙතනදී ආපහු ඒ කාරණාවට පුඤ්ඤාභි සංකාරයට අවිද්‍යාව ප්‍රත්‍ය වීම පිළිබඳව අපිට ධර්මයේ සඳහන් වන කාරණා ටිකක් අපේ වැඩි අවබෝධයේ තේරුම් ගැනීම සඳහා මම මතු කරන්නේ. මෙතන ප්‍රශ්නයක් වශයෙන් අහනවා මේ ඒකාන්තයෙන් අනිෂ්ඨඵල දායක වූ සාවද්‍ය වැරදි සහිත දොස් සහිත වූ ඒ අවිද්‍යාව පුඤ්ඤ ආනිච්ඡාභි සංකාර ප්‍රත්‍යභාවයේ කෙසේ යෙදේද? කොහොඹ බිජුවටකින් උපදිනවද කියලා ප්‍රශ්නයක් වගේ. ඒක කවදාවත් වෙන්න බෑනේ. ඒ වගේ මේ අනිෂ්ඨ අකාන්ත උදෙන් මේ යහපත් දෙයක් වෙන්න පුළුවන්ද කියලා වගේ කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා මේ කාරණාව ඉදිරියට ගන්නවා. අරගත්තම් පස්සේ පිළිතුර වශයෙන් එතන ධර්මයේ පෙන්නනවා ප්‍රත්‍යෝපන්න ධර්මයන්ට, ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයන්ට විරුද්ධ වූද අවිරුද්ධ වූද, සදුස කියන්නේ විද්‍යාමාන වූද ඇත්තා වූද නැත්තා වූදම ප්‍රත්‍යම් සිද්ධ වේ. ඒ ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයෝ විපාකයෝම නොවෙත්. ඒක ප්‍රත්‍යෙන් උපන් ධර්මයෝ, දැන් අපි කියමුකෝ විපාකය කියන්නේ කර්මයෙන් හටගත්ත දේවල්. ඉතින් ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් කර්මය කියන එකට අනුව උපදින්න පුළුවන්, ඒ නිසා එහෙම වෙන්න පුළුවන් කියලා. නමුත් එහෙම ඒ ප්‍රත්‍ය උපන්න ධර්මයෝ ගත්තොත් මේ කර්මය හා විපාකය කියන කාරණාව බැඳිලාම සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඒවා විපාක වශයෙන් වෙන්නත් පුළුවන්, අවිපාක වශයෙන් ලෝකේ සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා මෙසේ වන හේයින් එසේ නොයෙදෙන්නේ නොයි. කුමක් නිසාද ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයන්ට ප්‍රත්‍ය සමුප්පාද ධර්මයන්ගේ, ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්තු ඵලයට ප්‍රත්‍ය වන ධර්මයන්ගේ ධර්මතා විචිත්‍රෙහි, කියන්නේ එකක් කියලා අපිට කියන්න බෑ, විචිත්‍රවත් ඒවා නානාකාරයන් ගන්නවා. ඒ නිසා මෙහෙම විය හැකි. එතකොට ඒ ස්වභාව ධර්මයන්ගේ පැවැත්මට විස්තර වශයෙන් පෙන්වනවා. ස්වභාව ධර්මයන්ගේ පැවැත්මට කියලා කිව්වේ දැන් අපිට මේ දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා, අපි කුසල් කරනවා, අකුසල් කරනවා, ලෝකයන් මිනිස්සේ ජීවත් වෙනවා කියලා මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ හට ගැනීම ස්වභාව ධර්මයන් කියලා කිව්වේ වට. ඒතොර ස්වභාව ධර්මයන්ගේ පැවැත්මට ප්‍රත්‍යභාවයන් ඒ ස්වභාවයට ඒකට අනුකූලවම වෙන්න පුළුවන්. කෘත්‍ය වශයෙන් විරුද්ධ අවිරුද්ධ ප්‍රත්‍යං ලෝකයේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකට මේ උපමා වශයෙන් පෙන්නනවා. දැන් පූර්ව චිත්තය පස්චිම චිත්තයට ස්ථාන විරුද්ධයි. ඒක අර උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ. ඇහැට රූපයක් ගැටෙනවාම චක්කු විඥානය උපදිනවා. චක්කු විඥානය ඉපදුනම් පස්සේ ඒක අරමුණු කරමින් මනෝ විඥානය උපදිනවා. ඒක අපි හොඳ ආකාරව දන්නවා. රූපයක් අපි දකිනකොට චක්කු විඥාන හිත. ඒක අපි හිතෙන් සිහි කරනවා. ඒ සිහි කරනකොට මනෝ විඥාන හිත. දැන් චක්කු විඥාන හිත ඉපදුනේ චක්කු වස්තුව තුළ, චක්කු ප්‍රසාදය තුළ. මනෝ විඥාන ඉපදුනේ කොහෙද? හදේ වස්තුව තුළ. දැන් ස්ථාන වශයෙන් සම්පූර්ණ විරුද්ධ ධර්ම දෙකක්. හැබැයි මේ ස්ථාන වශයෙන් විරුද්ධ වුණා කියලා මේ චක්කු විඥානේ ප්‍රත්‍ය වුණේ නැද්ද මනෝ විඥාණයට? ප්‍රත්‍ය වුණා. අනේ වගේ මේ ප්‍රත්‍ය කියන එක විරුද්ධ ධර්මයන් වෙන්න පුළුවන්. ස්ථාන වශයෙන් විරුද්ධ ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍යෙන් ප්‍රත්‍යෝපන්න ධර්මයන් උපදින්න පුළුවන්. ඒක හරියට තව සරල උපමාවක් වෙනවා. පූර්ව ශිල්පාදී ශික්ෂණය පසුව පවත්නා ශිල්පාදීට ක්‍රියාවන්ට ස්ථාන විරුද්ධයි. නමුත් ප්‍රත්‍ය වෙන. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ, අපි 10 පන්තියේ ඉගෙන ගන්න දේ යම් දෙයක් 10 පන්තියේ ඉගෙන ගත්තා නම් ඒක උසස් පෙළට උපකාර වෙනවා. දැන් 10 පන්තිය වෙනම ස්ථානයක්, උසස් පෙළ වෙනම ස්ථානයක්. උසස් පෙළ අපිට විශ්වවිද්‍යාලයට ප්‍රත්‍ය වෙනවා. විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනයේ සඳහා ඒක ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ උසස් පෙළේදී උගෙනගත්ත ශිල්පය ප්‍රත්‍ය වුණා අපිට විශ්වවිද්‍යාලයේ ඉන්න පවතින්න. අන්න ඒ වගේ ස්ථාන වශයෙන් විරුද්ධ වූම දේවල් ප්‍රත්‍ය වශයෙන් යෙදෙන්න පුළුවන්. ඒක සමානම විය යුතුයි කියලා නෑ. අකුසලයක් නම් අවිද්‍යාව, අකුසලය නිසා අකුසලයක්ම උපදින්නේ කියන කාරණාව ම විය යුතු නෑ කියන එකයි මේ පෙන්නන්නේ. ඊට පස්සේ තව කාරණාවක් වෙන අරූපය වූ කර්මය කර්මජ රූපයන්ට ස්වභාව විරුද්ධයි. කර්මයේ ආයෝහන ස්වභාවයයි රූපයේ රූපණ ස්වභාවයයි. කර්මයේ සාලම්බන ස්වභාවයයි විපාකයේ අනාලම්බන ස්වභාවයයි. එතකොට මේකත් තව උපමාවක් පෙන්වන්නේ කර්මය නිසා කර්මජ රූප උපදිනවා. කර්මජ රූප කිව්වත් අපි මො චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ ආදී මේ ඇහැ කන නාසය ආදී මේ කර්මජ රූප කර්මයට අනුරූපයි උපදින්නේ. කර්මය කියන එක අරූප ධර්මයක්. කර්මජ රූප රූප ධර්මයක්. සම්පූර්ණ විරුද්ධ ධර්ම දෙකක් මේ. ප්‍රත්‍ය කර්මය ප්‍රත්‍යුප්පන්නය ගත්තාම රූප ධර්ම ටිකක්. එතකොට ස්වභාව වශයෙන්ම ගත්තාම කර්මයේ තියෙන ආයෝහන ස්වභාවය, කියන්නේ රැස්කරන ස්වභාවය කර්මයේ තියෙන. රූපයේ තියෙන රුප්පණ ස්වභාවය. රුප්පණ ස්වභාවය කියන්නේ ආකාර විකාර වෙන බව, සීත උෂ්ණ ආදීන් විකාරයට පත්වන බව තමයි රූපය තුල තියෙන. ස්වභාව වශයෙන්ම විරුද්ධ ධර්ම දෙකක්. නමුත් විරුද්ධ වුණා කියලා එහෙම ක්‍රියා සිද්ධි හේතුඵල ක්‍රියාවන් ලෝකේ සිද්ධ වෙනවා. මధుර ස්වභාව ඇති සීරාදී අමිල ස්වභාව වූ දදි ආදියට විරුද්ධයි. නමුත් මේක ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ මధుර කී අපි පැණි අපි කිරි මුදවපු කිරි ආහාරයට ගන්නකොට පැණි ටිකක් දාගන්නවා. හැබැයි පැණි කියන එක මේ පැණි හෝ කිතුල් පැණි හෝ ගත්තොත් ඒක මధుර ස්වභාවේ පැණි රස ස්වභාවයෙන් යුක්තයි. නමුත් කිරි අම්ල ඇඹුල් ස්වභාවයෙන් යුක්තයි. නමුත් මේක ඇඹුල් එකට මේ පැණි දැම්මහම ඒක කිරි පැණි කියලා අපි ආහාරයට ගන්න බොහොම ප්‍රත්‍යයයක. අන්න ඒ වගේ මේ සාමාන්‍ය ලෝකේ උපමාවෙන් හා ධර්මං වශයෙන් දෙන උපමාවෙන් මේ සිද්ධාන්තයන් වෙන්න පුළුවන් බව තමයි අපිට විස්තර කරන්නේ. ආලෝකයේ චක්කු විඥාණයට කෘත්‍ය වශයෙන් විරුද්ධයි. එතකොට මේ මුලින් කිව්වේ ස්වභාව වශයෙන්ද විරුද්ධ වෙන්න පුළුවන්, කෘත්‍ය වශයෙන්ද විරුද්ධ ධර්මයන් තියෙන්න පුළුවන් ඵලයට. එතකොට ආලෝකය චක්කු විඥාණය උපදින්න හේතු වෙනවා. එතකොට ආලෝකයේ කෘත්‍ය තමයි ඕභාස කෘත්‍ය. ඕභාසය කියලා කියන්නේ ආලෝක කියන්නේ පෙන්වීම, ආලෝකයක් ඇති කිරීම. එතකොට ඒකේ කෘත්‍ය ආලෝකය ඕභාසය කියලා කියන්නේ පැහැපත් බව, වර්ණවත් බව කියන එක තමයි ආලෝක. චක්කු විඥානයේ කෘත්‍ය විචානන කෘත්‍ය. එතකොට මේ කෘත්‍ය වශයෙන් ධර්මතා දෙකක්. නමුත් චක්කු විඥානයේ නැමැති ඵලය උපදින්න ආලෝකයේ නැමැති හේතුව හේතු වෙනවා. කෘත්‍ය වශයෙන්ම විරුද්ධ ධර්ම දෙකක්. ඒක ඒ වගේ ඊට පස්සේ ඒකට තව නිකන් ලෝක උපමාවක් දෙන්නේ මේ ඇතැම් අය මධ්‍යසාර පෙරීම සඳහා හකුරු භාවිතා කරනවා. එතකොට හකුරු කියන එක පිපාසය දුරු කරන, වෙහෙස දුරු කරන එකක්. සකුරු ඒකේ කෘත්‍ය ඒකයි. මත්පැන් කියන එක මන්දන ස්වභාවය දෙකක්. මත්වීමේ කෘත්‍ය ස්වභාවය ඇති එකක්. නමුත් මේ සකුරු මධ්‍යසාරයට ප්‍රත්‍ය වෙනවා. අන්නේ වගේ චක්කු රූපාදී චක්කු විඥානට ස්ථානෙහිින් අවිරුද්ධ ප්‍රත්‍යය. නමුත් අවිරුද්ධවද සමාන ප්‍රත්‍යද වෙන්න පුළුවන්. චක්කු විඥාණයට ප්‍රත්‍ය වෙන චක්කු ප්‍රසාදේ රූපාලම්බණේ කියන මේ කාරණා දෙක දැක්කම මෙතන සමාන ප්‍රත්‍යක් තියෙන අවිරුද්ධ ප්‍රත්‍යය. චක්කු විඥාණයට ප්‍රත්‍ය චක්කු විඥාණය උපදින්නේ චක්කු ප්‍රසාදේ. එතකොට ඒ චක්කු ප්‍රසාදයට අරමුණු වන රූපාලම්බණයත් ඒ ප්‍රසාදයෙන්ම ඇසුරු කරගෙන පවතින. ඒ නිසා මෙතන සමාන ප්‍රත්‍යය. එතකොට චක්කු ප්‍රසාදේ රූපාලම්බණ ආදී මේ දෙක ගත්තාම ප්‍රසාදේ රූපාල දෙකම රූප ධර්ම දෙකක්. ඒ නිසා ඒවා අවිරුද්ධ ප්‍රත්‍ය. ඊට පස්සේ ඒ වගේම පළවෙනි හිත දෙවන ජවන් සිත් ගත්තාම ජවන් සිත පළවෙනි ජවණය දෙවනි ජවණයට ප්‍රත්‍ය වෙනවා. මේක සමාන ප්‍රත්‍යක් තියෙන. ඒ කියන්නේ අපි කියමු එකවර අකුසල් සිත් දෙකක්ම උපදින. කුසල් සිත් ගමක කුසල් සිත් දෙකක් උපදින. දාන චේතනාවක් දානයක් හෝ මල් බුද්ධ පූජාවක් අරමුණු වෙලා කුසල් සිතක් උපදින. ඒ හිතම නැවත උපදිනවා. මුලින් ඉපදිච්ච හිත දෙවනි හිත උපදින්න ප්‍රත්‍ය වෙනවා. සමාන ප්‍රත්‍ය දෙකක් විරුද්ධ නැහැ. එහෙම ප්‍රත්‍ය වීමකුත් තියෙනවා. මේ වගේ මේකෙන් කිව්වේ මම මුලින් කියපු ආකාරයෙන් මේ ප්‍රත්‍ය ධර්මයන් විචිත්‍රයි, වයවර්ණයි. ඒ අනුව ප්‍රත්‍ය උප්පන්න ධර්මයන් උපදින්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මේ විචිත්‍රභාවය තුළ ප්‍රත්‍ය ප්‍රත්‍යඋප්පන්න ධර්මයන් අපි ආන තේරුම් අරගන්න ඕනේ. හැම වෙලාවෙම ඵලය කියන එක හේතුවට සමාන විය යුතු නැහැ. මේ ධර්මය අපි අවබෝධ කරගත්තාම ලොකු අපිට මේ හේතුඵල ධර්ම පිළිබඳව අවබෝධයක් එනවා. ඒක අපි ටිකක් විග්‍රහ කරගමු. දැන් මෙතන බලන්න පටිච්ච සමුප්පාදේ ගත්තාම අපි පටිසම්පාදේ මේ ප්‍රත්‍යවීම පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ඡාභි මේක පොදුවේ මම කතා කරන්නේ. දැන් මේක අවබෝධය වෙනවා. මේක බොහොම වටිනා වැදගත් කාරණාවක් විදර්ශනාවකට සම්බන්ධ වෙනවා. ඉතින් මේක බොහොම සාවධානයෙන් අහගෙන ඉන්න ඔබ. දැන් අපි කිව්වා ප්‍රත්‍ය අවිද්‍යාව, ප්‍රත්‍යෙන් උපන් ධර්මය පුණ්‍යාභි කුසල් අකුසල් හා අනිත්‍යාභි සංඛාර. එතකොට දැන් අපි මුලින් කතා කරගෙන ආවේ මේ ප්‍රත්‍ය කියන එක සමානවම ප්‍රත්‍ය උපන්න ධර්මය හට ගන්නවා නෙවෙයි. එතකොට යම් ධර්මයක් හටගන්න කුසලයක් හෝ අකුසලයක් හෝ හටගන්න ප්‍රත්‍ය ඇති දෙයක් වෙන්න පුළුවන්. හැබැයි නැති දෙයක් වෙන්නත් පුළුවන් ප්‍රත්‍ය. නමුත් දැන් අර අපිට හිතෙනවනි මේ අපිට තියෙන දේම පේනවා, තියෙන දේම දැනගන්නවා කියලා. එහෙම නැහැ. දැන් අපිට මිනිස්සෙක් කියන අදහසක් ආවොත් අපි දැනගන්නේ තියෙන දෙයක් නෙවෙයි. නමුත් අපි හිතනවා මේ අපිට පේන දේ තියෙනවා කියලා. ඉතින් අන්න ඒක තමයි අපේ මෝඩකම. මිනිස්සයා කියලා අපිට යම් අදහසක් ඇති වුණා නම්, ඒ අදහස ඇති වෙන්න යම් රූපයක් හේතුණා නම්, ඒ රූපය තුල අපි මිනිස්සයා දකිනවා. ඒ මිනිස්සයා කෙනෙක් ඉන්නව, කෙනෙක් ඉන්නවා කියලා අපි හිතාගෙන ඉනවා. ඒ අපේ සිතුවිල්ල පමණයි ඒක. නමුත් ධර්මයේ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රත්‍ය කියන එක ඇති දෙයක් වෙන්නත් පුළුවන්, නැති දෙයක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ, අපි හිතට ඊයේ දැකපු දෙයක් අරමුණු වෙනවා. දැන් ඊයේ ඇති දේ කියලා අපි ගත්තොත් එහෙම එතන මුකුත් නැහෙනි. ඊයේ අපිට යමක් දැක්කා නම් ඒ දැකීමත් එක්ක රූපයයි වේදනාව සංඥා සංකාර විඥාන කියන මේ සියලු ධර්මියෝ එතනම නිරුද්ධ වෙලා. නමුත් අපිට ඒක අරමුණු වෙලා දැන් වේදනා සංඥා සංකාර විඥාන ආදී කුසල අකුසල ධර්මියෝ උපදිනවා. එතකොට දැන් මට මේ ඵලය කුසලයක් හෝ අකුසලයක් ඇති වෙන්න ඊයේ හටගත්ත දේ හේතු වුණා. එතකොට ඒක නැති දෙයක්, නිරුද්ධ වෙච්ච දෙයක්. අපි ඇති බවට ගන්නවා කියන එක ඒක වෙනම කාරණාවක්. නමුත් ධර්මයේ වශයෙන් ගත්තොත් ඒක නැති දෙයක්. එතකොට නැති දෙයක් අරමුණු වෙලත් අපිට උපදින්න පුළුවන් ඵල ධර්ම. මේ ඵලය උපදින්න පුළුවන් අපිට. එතකොට ඇති දෙයක් අරමුණු වෙලත් අපිට ඵලය උපදින්න පුළුවන්. ඒ කියන්නේ අපි කියමු දැන් අපිට හම්බෙනවා මිනිස්සෙක්, වර්ණ සටහනක් හම්බෙනවා. අපි අරමුණු කරොත් වර්ණ සටහන, මේ වර්ණ රූපයක්, මේ ශබ්දයක් කියලා අරමුණු කරොත් අන්න දැන් ප්‍රත්‍ය ඇත්තවම දෙයක්. එතකොට ප්‍රත්‍යෙන් හටගත්ත දෙයත් ඇත්තවම දෙයක්. ඒ විදිහට ඊට පස්සේ සමාන අසමාන ගත්තාම, මේ සමාන අසමාන ගත්තාම ඒකත් ඒ වගේ කාරණාවක්. අපිට මේ අකුසලයක් අරමුණු වෙලා කුසලයක් හට ගන්න පුළුවන්. තමන් තුළ හටගත්තු දේශය කියන ධර්මය අරමුණු වෙලා මට ඊයේ මේ විදිහේ තරහක් හටගත්ත නේද, මේ තරහ හටගත්තු එක හොඳ නෑ, මගේ මෝඩකම නිසා තමයි හටගත්තේ කියලා අපිට අර දේශයේ අරමුණු වෙලා අපි තුල කුසලයක් උපදින්න පුළුවන්. ඒතර කුසලය කියන එක හටගත්ත දෙයක්. නමුත් ඒකට අරමුණු වෙච්චි ධර්මය ද්වේෂය, සම්පූර්ණයෙන්ම අසමාන එක, විරුද්ධ ධර්මයක්. සමාන දේවලුත් ඇති වෙන්න පුළුවන්. කුසලයක් අරමුණු වෙලා කුසලයක් ඇති වෙනවා කියන කාරණාව වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වතුනි මෙන්න මේකේ අපි තේරුම් ගන්න ඕනේ කාරණාවක් තමයි ප්‍රත්‍ය කියන කාරණාව ගත්තාම මේ ප්‍රත්‍ය කියන කාරණාව හටගන්න ඒ ධර්මියෝ තිබිය යුතුම නැහැ. නමුත් මේ ප්‍රත්‍ය නිසා මේ හටගන්න ඵල ධර්මය ඒකාන්තයෙන් පවතින ධර්මයක්, විද්‍යාමාන ධර්මයක්, ඇති දෙයක්. ඒ ඇති දේ ඒක තමයි අපි හොයාගන්නේ. ප්‍රත්‍ය නැති එකක් වුණාට ප්‍රත්‍ය උප්පන්න දේ නැති දෙයක් වෙන්න බෑ. ප්‍රත්‍යෙන් හටගත්ත දේ ඇති දෙයක් නිසාමයි අපිට ඒකේ අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ. ඒක දුරු කරන්න පුළුවන් වෙන්නේ අන්න ඒ නිසායි. ප්‍රත්‍ය කියන්නේ ඒ නිසා හැම වෙලාවෙම ප්‍රත්‍ය උප්පන්නයේ විද්‍යාමාන දෙයක්, ඇති දෙයක්. ප්‍රත්‍ය හැම වෙලාවෙම තියෙන දෙයක්ම විය යුතු නැහැ. ඒ නිසායි දැන් අපිට අරමුණු වෙන්නේ අරමුණ. ඒකත් ප්‍රත්‍යය. එතකොට අපි බලනවා ප්‍රත්‍යෙන් හටගත්ත දේ ස්කන්ධ ටික ඇති දෙයක්. නමුත් ඒකට අපි ඒ ස්කන්ධ නිසා වැටහෙන දේ ඇත්තටම හරි දෙයක් වෙන්නත් පුළුවන්, වැරදි දෙයක් වෙන්නත් පුළුවන්. ඒක අපි තව ටිකක් විග්‍රහ කරගමු. එතකොට දැන් අපි ගත්තාම අපි කතා කරන්නේ මේකේ මේ සතහන පිළිබඳව ප්‍රපංච ඇති කරගන්න එපා, මේ අකුරු පිළිබඳව. එහෙම මුල අපි ගත්තාම මේ අපුඤ්ඤාභි සංඛාරය කියලා අපි ගත්තොත් මේකට උපමාවක් වශයෙන් පොදුවේ කතා කරන්නේ අපුඤ්ඤාභි සංඛාරයන්. දැන් අපුඤ්ඤාභි සංඛාරයන් ඇති වෙන්න අපි කතා කරා ප්‍රත්‍ය ප්‍රත්‍යුප්පන්නේ. දැන් එතකොට අපි මෙතන ගත්තාම දැන් උදාහරණයක් අපි ගන්නෙ මෙන්න මේ ඇහැ ගත්තාම ඇහැ මේ ඇහැ ඇහැට රූපයක් ගැටෙනවා දැන් අපිට ගැටෙන්නේ සතර මහා ධාතු රූපය ඒ සතර මහා ධාතු රූපය ඇහත් රූපයත් මේ දෙක ප්‍රත්‍ය වෙලා අපිට හටගන්නව අපුඤ්ඤාභි සංකාරයක් අපි කියමුකෝ අපිට හටගන්නව ලෝභ මූල සිතක් කියලා මේ ලෝභ මූල සිත මේ ලෝභ මූල සිත කියලා කිව්වොත් මේ ලෝභ මූල සිතක් හටගන්න ප්‍රත්‍ය වුණා ඇහත් රූපයත් දෙක එතකොට ඊට පස්සේ අපිට හටගත්තේ ලෝභ මූල සිතේ ඇතුළත බැලුවාම අපිට තියෙනවා ස්කන්ධ පහක් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤා රූප මේ රූප වේදනා සංඥා මේ පහක් තියෙනවා අපිට හැබැයි දැන් අපි බලමු මේ අකුසල් සිත ඉපදුණු තැන මේ ගත්තේ අපි ස්කන්ධ පහක් හටගත්තා හැබැයි මේකත් එකට අපිට අරමුණු මේ සිතත් එක්ක ලෝභ මූල සිතක් ඉපදුනේ මිනිස්සයා කියන අදහසක් ඇති වෙලා කියලා අපි උපමාවට ගත්තොත් මේ මිනිස්සයා කියන අදහස මේ මිනිස්සයා කියන අදහස ඇති වෙලා තමයි අපිට මේ ස්කන්ධ පහක් හටගත්තේ දැන් එතකොට මේ මිනිස්සයා කියන අදහස ගත්තාම අපිට මිනිස්සයා කියන අදහස නැති දෙයක් ඇති දෙයක් නෙවෙයි නමුත් මේ අදහස ඇති කරපු ධර්ම ටික ගත්තාම ඒවා තියෙන දේවල් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ වැය වෙලා තමයි මේ කියන මිනිසයා කියන අදහස අපිට ඇති වුණේ ඊට පස්සේ අපි කියමුකෝ මේ මිනිසයා කියන අදහසම නැවත අරමුණු වෙලා ආයෙත් අපිට ලෝභ මූල සිතක් උපදිනවා කියලා මුලින් සතර මහා ධාතු ආරමුණු වෙලා මිනිසයා කියන අදහසක් ඇති වුණා. නැවත දෙවනි පාර නැවතත් ඒ ලෝභ මූල සිතම උපදිනවා. දැන් එයාට ආරමුණු වෙන්නේ මිනිසයා කියන අදහස. දැන් එතකොට මිනිසයා කියන දේ ආරමුණු වෙලා එයාට උපදිනකොට ආරමුණ නැති දෙයක්. හැබැයි ඒ නිසා හටගත්තු ස්කන්ධ ටික ඇති ධර්මතාවය. මේ මිනිසයා කියන අදහස ගත්තාම මේක ඇති කරේ මොකකින්ද? මිනිසයා කියන අදහසක් අපිට ඇති වෙනවා. මේ අදහස පදනම් වෙලා තමයි අපිට සියලු කෙලෙස් ඇති වෙන්නේ. කෙලෙස්, කර්ම. කර්ම මේ සියල්ල ඇති වෙන්නේ මිනිසයා කියන අදහස පදනම් වෙලා. එතකොට මේ මිනිසයා කියන අදහස නැති දෙයක් වුණාට මේ අදහස ඇති කරපු ධර්මයක් තිබුණා. අන්න ඒ ධර්මයේ තමයි මේ ස්කන්ධ පහ තුල ඒ ලෝභ මූල සිත තුල හටගත්තු මෝහය නැමැති චෛතසික ධර්මය. ඒක තමයි අපි මුලින් කතා කරේ අවිද්‍යාව කියන කාරණාව. අවිද්‍යාව කියන කාරණාව වැය වෙලා මිනිසයා කියන අදහසක් ඇති වුණා. ඒක පදනම් වෙලා ඒ හිතේම ලෝභය කියන කාරණාවකුත් ඇති වෙනවා තවත් කෙලෙස් කර්ම විපාක ඇති වෙලා අපි සසර යන දැන් අපිට මේ කෙලෙස් ටික කර්ම ටික තිබුණොත් ජාති ජරා මරණ ආදී දුක් විඳින්න වෙනවා ඒ වගේම නොඑක් අපි තුල මේ ජීවිතේ පරලොවත් බොහෝ දුක් විඳින්න වෙනවා ඒ නිසා මේ කෙලෙස් කර්ම ඇති වුණේ මොකක් නිසාද මේ කියන මිනිසයා කියන අදහස පදනම් වෙලා. දැන් අපි තේරුම් ගන්නවා මිනිසයා කියන අදහස නැති වුණොත් මේ ලෝභයත් නැහැ කෙලෙසුත් නැහැ කර්මත් නැහැ. ඒක නැතිකරන් අපි දැන් ඔන්න මේක ගවේෂණය කරනකොට අපිට හම්බෙනවා මෝහය කියන කාරණාව. ඒ මෝහය කියන කාරණාවෙන් කර ප්‍රකෘතියක් තමයි අරමුණ වරදවා පෙන්නන බව අරමුණ වරදවා පෙන්නන බව අපි කිව්වා මේ මිනිසයා කියන අදහසක් පෙන්වන්නේ මෝහයෙන් එතකොට ඒ වරදවා පෙන්නන ගතියට අපි අහුවෙන්නේ ඒකටයි අපි රැවටෙන්නේ ඒකටයි අපි මුලා වෙලා තියෙන්නේ නමුත් මේක කරපු ධර්මයේ බැලුවොත් මෝහේ නැමැති ධර්මයකින් කරා මිසක් මෙහි ඉන්න කෙනෙකුගෙන් කරා නෙවෙයි එතකොට මම කියලා කෙනෙක් අපි මෙහෙ නිර්මාණය කරගෙන ඒ වූ මම මට මිනිස්සෙක් ඉන්නවා පෙනුණා කියලා අපි ගන්න. එතකොට අපි ගවේෂණය කරලා බැලුවොත් මේ මිනිස්සයා කියන අදහස මට දැති වුණේ නැහැ. එතකොට අපිට හම් වෙනවා මෙන්න මේ මෝහය නැමැති ධර්මය. මෝහය නැමැති ධර්මය අපිට හම් වෙනවා. ඒක ඇති ධර්මයක්. හොඳට තේරුම් ගන්න, මේ මෝහය තියෙන දෙයක්, මිනිස්සයා කියන අදහස නැති දෙයක්. ඒ නිසා දැන් මේ මෝහය තමයි පදනම් වෙලා සියලු කෙලෙස් ඇති උනේ, ලෝභය ඇති උනේ. මෝහය නැති කළ යුතුයි අපි. මෝහය නැති කළොත් මේ පුඤ්ඤාභිසංකාරයේද නැහැ, අපුඤ්ඤාභිසංකාරයේද නැති වෙනවා. මෝහය නැති කරන්න අපි මොකක්ද කළ යුත්තේ? දැන් මෝහය නැතිකරන්න ඒක නැසන ධර්මයක් අපි උපදවා ගන්න ඕනේ. ධර්මයක් අපි උපදවා ගන්න ඕනේ. අපි කියමුකෝ ආයුධයක් කියලා. ආයුධයක් උපදවා ගන්න ඕනේ. ඒ ආයුධය තමයි මොකද්ද? විද්‍යාව. විද්‍යාව නැමැති ධර්මය උපකාර කරගෙන අවිද්‍යාව නැමැති මේ කෙලෙසේ, මේ අකුසලේ විනාශ කරලා දානවා අපි. එතකොට මොකද්ද එතකොට මේ විද්‍යාව කියලා අපි උපද්දවා ගන්නෙ? අමුතු දෙයක් නෙවෙයි තියෙන්නේ. අපිට මේ මිනිස්සයා කියන අදහසයි ප්‍රකට වෙන්නේ. මේ මිනිස්සයා කියන අදහස තුළ ඇත්තටම පවතින්නේ මොකද්ද කියලා ගවේෂණය කරනවා. ඒක අපිට ගවේෂණය කරන්න බෑ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් අසංකේය කල්ප ගානක් පාරමී පුරලා උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්කා මේ ඇතුළත ඉන්න පුද්ගලයෙන් නෙවෙයි මේ කාරණා වෙන්නේ. මේ සිතේම හටගන්නා මෝහය නැමැති ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ බලෙන් තමයි මේ කියන අදහස් ඇති වෙන්නේ, මිනිස්සයා කියන අදහස. ඒ නිසා අපිට කර්ම කෙලෙස් ඇති වෙනවා කියලා ඔන්න අපිට බුදුරජාණන් වහන්සේ නමක් මේ ඇත්ත පෙන්වලා දෙනවා. මෙන්න මේ ආයුධය අපිට දැන් දෙනවා. ආයුධය දුන්නත් අපිට මේක හුදු දැනීමක් විතරයි, ඇහිීමක් විතරයි. මේකට අපිට අවබෝධ වුණේ, අපිට අවබෝධ වුණා නම් අපේ කෙලෙස් ටිකක් දුරු වෙන්න එපා. ඒ නිසා මේක අහපු මමණකින් මේක හරියන්නේ නැහැ කියන්නේ ඒ නිසයි. අපි මේ විද්‍යාව කියන කාරණාව දන්නවා, සම්මාදිට්ඨිය කියන කාරණාව දන්නවා. දැනගත්තට කෙලෙස් ටික එහෙමයි. ඉතින් අන්න ඒ නිසා දැන් අපි මේ අවිද්‍යාව කියන කාරණාවත් විද්‍යාව කියන කාරණාවත් ධර්ම දෙකක්. මේක මෝහය නැමැති ධර්මය, මේක ප්‍රඥාව නැමැති ධර්මය. ප්‍රඥාව මේ දෙකම විද්‍යාමාන ධර්ම දෙකක්. එතකොට මේක වැඩි යුතු ධර්මයක්, මේ ධර්මේ දුරු කළ යුතු ධර්මයක්. යමක් දුරු කරන්න නම් ඇති දෙයක් වෙන්න ඕනේ දුරු කරන්න. දැන් අපි දන්නවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ නැති දෙයක නෙවෙයි. තිලක්ෂණයට නංවන්න පුළුවන් ඇති දෙයක්. එතකොට අනිත්‍යයි කියලා අපි කියන කාරණාව අපි කියන්නේ ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන ධර්මයකටයි අපි අනිත්‍ය කියන්නේ. එහෙනම් යම් ධර්මයක තිලක්ෂණය කියන කාරණාව විද්‍යාමාන වෙනවා නම් ඒක ඇත්තා වූ ධර්මයක්. දැන් අපි මේක තියාගන්න හදනවා නෙවෙයි, යමක් ඇති දෙයක් වුණොත් තමයි ඒක නැති කරන්න පුළුවන් වෙන්නේ. යමක් නැති කරොත් තමයි අපිට ඒ තුල අපිට යම් මේ ඵල ධර්මයක ස්ථිරතාවයේ අපිට නිවීමක් කියන එක ඇති වෙන්නේ එහෙම දෙයක් වුණොත්. දැන් අපිට මේ ඒ නිසා අපි නැති කළ යුත්තේ මෝහය මිසක් මිනිස්සයා කියන අදහස නෙවෙයි. මිනිස්සයා කියන අදහස ඇති දෙයක් නෙවෙයි. ඒ අදහස අපි නැති කරන්න උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. ඒක හුදු සම්මුති මාත්‍රයක්. හැබැයි මේ මිනිස්සයා කියන අදහස ප්‍රශ්නයක් වෙන්නේ මේක සම්මුතියක් හැටියට නොදැන අපි ඇති දෙයක් බවට වටහා ගත්ත එක. ඒ අපේ මෝඩකම. අපිට ඇති වෙච්ච අදහසේ අපි ගැලෙනවා. අදහස තුල අපි බැස ගන්නවා. නමුත් මේ මිනිස්සයා කියන අදහස රහතන් වහන්සේත් භාවිතා කරනවා. බුදුරජාණන් වහන්සේත් භාවිතා කරනවා. මේ මිනිස්සයා කියන අදහස අපේ භාවනාවටවත් සමාධියටවත් කිසිදු හානියක් කරන්නේ නැහැ. කිසිදු හානියක් කරන්නේ නැහැ. සම්මුති ලෝකේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ අදහස ඇති කරගන්නවා. මේ අදහස ඇති කරගෙන ලෝකේ කටයුතු කරනවා. හැබැයි උන්වහන්සේලා ඒක සම්මුතියක් බව දැනගෙන කටයුතු කරනවා. මෝහය තියෙන කෙනා මේ ධර්මය සම්මුතියක් හැටියට නෙවෙයි මිනිසයා කියලා කෙනෙක් ඉන්නවා කියලා ගන්න. අන්න ඒ නිසා දැන් විද්‍යාව කියලා කියන්නේ මේ මිනිසයා කියන අදහස ඇති උනේ මේ හිතේම යෙදුණු මේ කියන හිතේම යෙදුණු අවිද්‍යාව නැමැති අනාත්ම වූ ධර්මයක් නිසා නේද කියලා අපි අවබෝධ කරමු. මෝහය කියන අනාත්ම ධර්මය. අන්නේ අනාත්ම ධර්මය අපිට වැටහෙනකොට සත්පුද්ගල භාවයෙන් තොරව ඒකම ඔහුට විද්‍යාව වෙනවා. ඒකම ඔහුට විද්‍යාව වෙනවා. එතකොට මේක මේ ස්කන්ධ පහ අපිට මේ මම පෙන්වුවේ මේ කොටුවක් ගහලා මේ අපිට හදාගත්තු සිත. මේ සිත ඇතුලේ තමයි ලෝභය තියෙන්නේත්, මෝහය තියෙන්නේත් මේ හිත ඇතුලේ. එතකොට අපි විද්‍යාව උපදවා ගන්න පුළුවන් දෙයක්. ඒක ඇති දෙයක්. ඉතින් ඒ නිසා ඒක උපදවා ගත්තොත් මේ අවිද්‍යාව කියන ධර්මය නැති වෙනවා. ඇත්තටම විදර්ශනාවෙන් කරන්නේ මෙන්න මේ කාරණාව තමයි. අපි අකුසල් නැතිකරන්න කියලා, කුසල් උපදවා ගන්න කියලා, කර්ම කෙලස් හොඳට මතක තියාගන්න, මේ කර්ම කෙලස් දුක් දොම්නස් සතර අපාය ආදී මේ සියල්ලම නිර්මාණය වුණේ මිනිසයා කියන අදහස පදනම් වෙලා. නමුත් ඒක ඇත්ත හොයාගෙන ගියාම මේ ඔක්කොගෙම නිර්මාණකරුවා කවුද? මේ ගෘහය හදන වඩුවා කවුද? එයා තමයි මෝහය නැමැති දේ. ඒක නැති කරන්න පුළුවන් දෙයක්. ඒ මෝහය නැති කරන්න පුළුවන් වෙන්නේ ඒ මෝහය මෝහයක් බව තේරුම් ගත්තාම පුළුවන්කම තියෙනවා ඒ ධර්මයේ නැති කරන්න. ඉතින් අන්න ඒ නිසා අපි මේ විදර්ශනාව තුළින් අපි මේ විදිහට යම් කෙනෙක් ඒ ධර්ම ටික මතු කර ගැනීමෙන් ඒ ධර්මයන්ගේ මතු කරගත්තන් පස්සේ දැන් ඔන්න මේක ඊට පස්සේ ඊළඟ කාරණාව එකත් වැදගත් කාරණාවක් පියක. දැන් අපි විද්‍යාව උපදවාගෙන මිනිසයා කියන අදහස තුළ අපි දැනගත්තා මේ මිනිසයා කියන එක ඇත්ත වශයෙන්ම අපිට වැටහිච්ච දේ නැති දෙයක්. නමුත් එතන තිබුණේ මෝහය කියන ධර්මතාවයක්. හා මෝහය සමග ලෝභයක් හටගෙන තිබුණා. ඒ ලෝභයත් එක්ක ඵල වශයෙන් හටගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය ටිකක් දැන් අපි දැක්කා. මිනිස්සෙක් නෑ, ස්කන්ධ ටිකක් දැක්කා. දෙවනි පියවර දැන් මේ ස්කන්ධ ටික අපි ගවේෂණය කරලා බලනවා. දෙවනි පියවර ඔන්න පරමාර්ථ ධර්ම ටික මතු කරගත්තා. මතු කරගෙන දැන් ඊළඟ එන කාරණාව තමයි මේ ධර්මයන් කෙරෙහි ඇලෙන්න සුදුසුද? මේ ධර්මයන් කෙරෙහි ගැටෙන්න සුදුසුද? මේ ධර්මයන් මම මගේ කියලා ගන්න සුදුසුද? ඔන්න දෙවනි පියවර අපි පරීක්ෂා කරනවා. රූපය ගැන බලනකොට මේ රූපය කියන එක ඇත්තටම අනිත්‍ය වූ, අසාර වූ, දුක් වූ, කිසිම වැඩකට නැති ධර්මයක්. හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. හටගත්ත සැනින් බිඳිලා යන ධර්මයක් තමයි මෙන්න මේ රූපය කියන කාරණා. ඒ නිසා එයා හොඳට රූපේ ගවේෂණය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වීණා උපමා සූත්‍රය, යාවතා භික්කවේ රූපස්ස ගති තාවතා සමන්නේසනා හොති. යම් තාක් මහණෙනි රූපේ ගති ඇද්ද, ඒ තාක් ඔබ රූපේ දිහා බලන්න. රූපේ දිහා බලනකොට එයාට රූපයට මම කියලා කියන්න තියා මේක ළඟටවත් ගන්න සුදුසයක් නෙවෙයි. බොහෝ දුක් උපද්දවන, බොහෝ ආදීනව තියෙන, බොහෝ කටුක විපාක කර්ම කෙලෙස් ඇති කරගෙන ධර්මයක් නේද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා උපමාවකින්. හරියට සැරසිලා ගමනක් යන මිනිස්සෙකුගේ ඇඟට එකපාරම දාන සර්පකුණක් හෝ මලකුණක් හෝ කුණු වෙච්චි, අර මිනිස්සයා මුළු හිතින්ම සලකාගෙන අර සර්පකුණ ඈතට විසිකලා දාන, කෑ ගහලා සද්දේකුත් දාගෙන තමයි ඒ සර්පකුණ විසිකලා දාන. ඒකේ චුට්ටක්වත් තියාගන්න ඕනේ කියන අදහසක්වත් තියනවද? නෑ. නමුත් හැබැයි අපිට මේ කෙලෙසයකින් මේක හරියට නොදකින නිසා, රූපේ හරියට නොදකින නිසා මේ මිනිස්සයා කියන අදහස අපි කියමුකෝ ස්ත්‍රියක් කියලා. විරුද්ධ දැන් මේක අපි දන්නවා, දැන් මේ වැරදි දෙයක් හටගත්තේ මේක. නමුත් මේක තුල ලෝභය රාගය ඇති වුණාන් පස්සේ මේක දුරු කරන්න අපි හිමි. ඇතුළත නමුත් මේකේ අය දකින්න ඕනේ, සමන්තම හොරෙන්ම හෝ බලන්න ඕනේ කියන ඇතුලේ තියෙන අදහසක්. ඒක අපි අර සර්පකුණ සහ මුලින්ම විසි කරලා දානවා වගේ විසිකිරීමක් ඒ අදහස තුල ඉන්නේ නැහැ. ඒ නිසා මේවා අපිට දුරු වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ අරමුණ අල්ලාගෙන ඒ අරමුණේ යථාර්ථය දැකලා මුළු හිතින්ම සලකාගෙන මේක බැහැර කරන්න නම් එහි සැබෑ ස්වභාවය අපි දකින්න ඕන. යාදීනව ස්වභාවයේ රූපයේ තැන නිස්සාර ස්වභාවයේ දකින්න. ඊළඟ ධර්ම වශයෙන් අපිට තියෙන වේදනාව සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන වේදනා ධර්ම තුනෙන් මාරුවට මේ සිත තුළ තියෙන්න පුළුවන්. අපික ලෝභ මූල සිතක් නම් මේ ලෝභ මූල තියසුල ලෝභ මූල සිත තුළ තියෙන්නේ සෝමනස්ස වේදනාව. තියෙන්නේ එතන සෝමනස්ස වේදනාවක් තියෙන. මේ ධර්මයේ ඇලෙන්න සුදුසුද? නෑ. ඒකත් ස්පර්ශය නිසා හටගත්ත සැනින් බිඳිලා යනවා. මේක අපිට ඕනෑ කාර්යයකට පවත්වන්න බෑ. මේක කවදාවත් කොයිතරම් සැප දෙයක් වුණත් මේක අපිට කවදාවත් මට ඕනේ විදිහට තියාගන්න බෑ. මගේ කියලා බදාගෙන ඉන්න පුළුවන් කමක් නෑ. මේ සැප වේදනාව උපද්දවා ගන්නත් බොහෝ දුක් විඳින්න වුණා අපිට. බොහෝ ආදීනව රසක් වෙන. ඒ විතරක් නෙවෙයි, මේ සැප වේදනාව තුල ඇතුලේ අන්තර්ගත වෙනවා මොකද්ද? මෙන්න මේ කියන රාගානුසය, ලෝභය මේක අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා මේක ගන්න සුදුසු දෙයක් නෑ. මේ විදියට පින්නතු මේ ස්කන්ධ පහ ඔබ වෙන වෙනම එකින් එක පරික්ෂා කරගෙන බලන්න. වේදනාව දියබුබුලක් වගේ, සංඥාව මිරිගුවක් වගේ මනුස්සේ කියලා අපිට වැටහෙනවා. වැටුණාට ඒක පරීක්ෂා කරලා බලාගෙන යනකොට ඒකේ ඇති මනුස්සෙක් නැහැ. ඒ නිසා මිරිගුව කියලා කිව්වා. මිරිගුව අපිට වතුර වගේ පේනවා, ළඟට ගිහිල්ලා බලනකොට ඇති වතුරක් නැහැ. අන්න ඒ වගේ පින්වතුනි, අපිට වැටහෙන මේ අදහස්, අපිට කෙලෙස් උපද්දෝග මේ අදහස ටික ගත්තාම, මේ අදහස් හොයාගෙන ගියාම යාට ඇත්තටම අපි මේ නැති දෙයකට නේද මේ සසර යන්නේ කියන කාරණාව වෙන. අන්න ඒ විදිහට ස්කන්ධ පහ, සංඥාව මරීචක උපමා මිරිගුවක් වගේ, සංකාරයේ කෙහෙල් කඳක් වගේ, මොන තරම් ප්‍රායෝගිකද? කෙහෙල් ගහ පීදිච්චි ඉවරලා කෙසෙල් ගසක් මුලින් අගින් කපලා මේකේ අරටුවක් හොයන්න කියලා පොතු ටික ගලවගෙන යනකොට මොනවද හම්බෙන්නේ? කිසිම අරටුවක් නැහැ, පොතු ටිකක් විතරයි හම්බෙන්නේ. පීදිච්ච නැති කෙසෙල් ගසක් ගැන බුදුරන් වහන්සේ පෙන්වන්නේ. ඒ පොතු ටිකක් විතරයි හම්බෙන්නේ. කිසිම හරයක් නැහැ. ඒ වගේ අපි මේ කල්පනා කරන සංඛාරය මේ මිනිසයා කියලා වැටෙච්ච අදහස කිසිම වැඩකට නැති දෙයක් හැටියට යා විඥානේ මායූපමංච විඥාන. මායාව තිබුණේ සතර මහා ධාතු ටිකක්. මේ සතර මහා ධාතු ටික තිබුණේ, සතර මහා ධාතු ටිකක් තියෙන තැන අපිට ඇති කරලා දුන්න අපේ හිතින්ම මිනිසයා කියන අදහස. විඥානේ මායාකාරී බව. අපි හැබැයි මේ විඥාණයෙන් ඇති කරලා දීපු මායාවක් කියලා අපි දැනගෙන හිටියේ නැහැ. මේ සියල්ලම පින්වතුනි සම්මා විද්‍යාව කියන කාරණාව තමයි ආයත් වෙන්නේ. ධර්මය දන්න කෙනා තමන්ට ඇති වෙච්ච ඵලය පිළිබඳව ඒ විදිහටයි ගවේෂණය කරන්නේ. එතකොට මේක ඒ නිසා දැන් අපි මේකෙන් මතු කරගත්ත අවිජ්ජා පත්‍ය සංඛාරා කියන කාරණාව. එතකොට දැන් අපි මතු කරගත්තේ මේ අකුසල් පිළිබඳව. අවිද්‍යාව නිසා අකුසල් ඇති වෙන ආකාර. මොකද අපිට දුරු කළ යුත්තේ කුසල් නෙවෙයි, අකුසල් දුරු කළ යුත්තේ. එතකොට අකුසලයේ ශක්තිය තියෙන තාක්කල් තමයි අපි සසර යන්නේ. ඒ නිසා කුසලයේ අවශ්‍ය වෙන්නේ අකුසලයේ ඇති තාක් පමණයි. මේ අකුසලය දුරුකල යුතුයි. කුසලය ප්‍රහාණය කිරීමක් නෑ. කුසලය කියන එක වැඩිය යුතු ධර්මයක්, අකුසලය පහ කළ යුතු ධර්මයක් හැටියටයි ධර්මය පෙන්වන්නේ. අකුසලය දුරු වුණාම කුසලය නිරායාසයෙන්ම නැති වෙලා යන. මොකද මේ කුසලය කියන එක තිබුණේ අකුසල ශක්තිය නැති කිරීම සඳහා පමණයි. ගන්නේ නිසා අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ කුසලය තිබුණාට අපිට හානි කරන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ අකුසලය නැති කරන්න අපි විද්‍යාව උපදවා ගත්තා. දැන් මේ විද්‍යාව උපදවා ගන්න යාන වැඩපිළිවෙල අපි අර්ථ දක්වා ගත්තා. අර්ථ දක්වා ගත්තා. එතකොට විද්‍යාව කියන කාරණාව මතු කරගන්න ඉස්සරෝම අපිට ඇතිවෙච්ච අදහස තුල තියෙන්නේ මොනවද කියලා බැලුවා. එතකොට හම්බුණ අපිට පරමාර්ථ ධර්ම ටිකක්. ඒක තමයි මම මුලින් අර විමුක්ති ద్వාරවල සාකච්ඡාවලින් පෙන්වේ විදර්ශනා භූමිය හැටියට නාම රූප පරිච්ඡේදඥාන. නාම රූප දෙක ඉස්සරෝම මතු කරගන්න ඕනි. මතු කරගන්නේ කුමක් තුලින්ද? අපිට ඇතිවෙච්ච අදහස් පදනම් කරගෙන. ස්ත්‍රිය පුරුෂයා රන් රෙදී මුලමුදල් යාන වාහන ඉඩකටන් ගේ දොර ආදී මේ විදිහටයි අපිට වැටෙන්නේ. ඒ තුල අපිට පරික්ෂා කරගෙන යනකොට අපිට හම්බුණා ඒ දේවල් තුල මෙන්න මෙහෙම ස්කන්ධ පහක් ඇති බව. ඒ තුල ඇති මෝහය නැමැති ධර්මයක් තිබුණා. ඒක පදනම් වෙලා තමයි මිනිසයා කියන අදහසක් ඇති වුනේ. ඒ නිසා ලෝභ දේශ කර්ම කෙලෙස් ඇති වුණා කියලා ධර්ම ටික මතු කරගත්තා. ඒකට අපි කිව්වා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඒ ධර්ම ටික හටගත්තේ මේ මිනිසයා කියන අදහස හටගත්තේ මෝහය නිසා. ඒකට ප්‍රත්‍ය මොනවද කියලා බැලුවම හම්බෙනවා. මොකද්ද යාට ප්‍රත්‍ය හම්බෙන්නේ? මෙන්න මේ කියන රූපයත් ඇහත් කියන කාරණාව. මේ ඇහත් රූපයක් ප්‍රත්‍ය වෙලා මේ ස්කන්ධ ටික අතගත්තා කියලා ඔන්න දකිනවා. එතකොට කෙනෙක්ට අදහසක් ඇති වුණා නෙවෙයි, ඉබේ මේවා හටගත්තා නෙවෙයි, කවුරුවත් මෙව්වා නෙවෙයි, මේ හේතුඵල ධමකුයි ක්‍රියාත්මක වෙන්නේ. පත්‍ය පරිග්‍රහ ඥාණය ඇති කරගත්තා. ඊට පස්සේ නාම රූප පරිච්ඡේද ඥානේ පත්‍ය පරිග්‍රහ ඥානේ මේ කාරණා දෙක ඇති කරගත්තු කෙනා ඊට පස්සේ දෙවනි පියව වශයෙන් යාට හම්බෙනවා. ඇත්තටම මේ ධර්ම ටිකනම් හටගත්තේ මේ දේවල් වලට ඇලිය යුතුයිද කියලා දෙවනි පියවරේ බැලුවාම. එතකොට එයා මේ ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මයන් විමසාගෙන විමසාගෙන යනකොටයි අපිට තේරුනේ මේවා පයින්වත් පාගන්න සුදුසු දේවල් නෙවෙයි, කකුලෙන්වත් ස්පර්ශ කරන්න සුදුසු දේවල් නෙවෙයි, මේවා දුරින්ම දුලු කර යුතු ධර්මයෝ. අනාදිමත් කාලයක් අපි සංසාරේ බැන්දේ ජරා මරණ දුක් ඉපැද්දුවේ මෙහෙම ධර්මයන්ගෙන් නේද? ඒ නිසා මේවා දුරින්ම දුලු කර යුතු ධර්මයන් කියලා අවබෝධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා නෙවෙයි, ඒ දේශනාව පදනම් කරගෙන ඒ ධර්මයන්ම අපි ගවේෂණය කරා. එතකොටයි අපිට තේරුනේ මේවා කිසිම වැඩකට නැති ධර්මයෝ කියලා. අන්න ඒ තුල තමයි අපිට පේන්නේ මේවා අනිත්‍ය ධර්මයෝ, අනාත්ම ධර්මයෝ, දුක්ඛ ධර්මයෝ කියලා තිලක්ෂණයක් අපිට හම්බෙනවා. තිලක්ෂණයක් අපිට හම්බෙනවා. මේ තිලක්ෂණය තුල නැවත 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 විදර්ශනා කරගෙන යනකොට තමයි අපිට මේ මෝහය නැමැති ධර්මයේ දුරු වෙලා මාර්ග චිත්තයක් උපදින්න. මාර්ග චිත්තේ උපදින්නත් මාර්ග සිතක් ඉපදුනා. මේ මාර්ග සිත උපදින්නත් මේ කියන අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවා. උපනිශ්‍රේ ප්‍රත්‍ය අවිද්‍යාව කියන ධර්මතාවයක් නොතිබුණා නම් මාර්ගයක අවශ්‍යතාවයක් නැහැ. මාර්ගයක අවශ්‍යතාවයක් නැහැ අවිද්‍යාව නොතිබුණා නම්. අවිද්‍යාව කියන එක ඒ නිසා බලවත් ලෙස උපකාරයක් වෙලා තියෙනවා මේ මාර්ගසිත උපදින්. ඒ නිසා කියනවා පුඤ්ඤාභි සංකාරේට අවිද්‍යාව උපනිශ්‍රේ ප්‍රත්‍යින් පත්‍ය වුණා කියලා කියනවා. අන්න ඒ නිසා මේ කාරණාව තමයි මට මතක් කරන්න ඕනෙකම තිබුණේ. මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන කාරණාව ප්‍රත්‍ය ප්‍රත්‍යුප්පන්න ධර්මයන් ගවේෂණය කරන්න ඕනේ. ප්‍රත්‍ය කියන එක ප්‍රත්‍ය කියන ධර්මයේ සැබෑවටම ඇති දෙයක් වෙන්නත් පුළුවන් නැති දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්ම ටික ඇති දේවල් ඒවා අපි මතු කරගත යුත්තේ. ඒ නිසා ප්‍රත්‍යයටයි අපි රැවටෙන්නේ, දැන් අරමුණටින් රැවටෙන්නේ. ඒ නිසා අරමුණ පදනම් වෙලා හටගත්ත දේ හා අරමුණ. ඒතකොට අරමුණේ ඇති බලන්නයි අපිට තියෙන්නේ. ඒතකොට ඒක බලනකොටයි අපිට තියෙන්නේ මිනිස්සයා කියන අදහස ගවේෂණය කරලා බලනකොට යාට හම්බෙන්නේ කුණුප කොටස් ටිකක්. කුණුප කොටස් ටිකක් හම්බෙනවා. එහෙම නැත්නම් එයාට හම්බෙනවා සතර මහා ධාතු ටික. ඔන්න ඔය කාරණාව තමයි අපි මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කාරණාව තුලින් එක සංදියක් තියෙනවා. මේ සංදියයි මම විස්තර කරේ. මොකද්ද? හේතු බල සංදිය. හේතු ඵල සංදිය. ඒතකොට හේතු ටික තමයි අපි කතා කරේ, ඵල ටික තමයි. දැන් ඊට පස්සේ දැන් මෙතන හේතු ඵල සංදියේදී අවිද්‍යාව සංඛාර කියන මේ ටික ඔක්කොම හේතු වෙලා විඥාන නාම රූප කියන ඵල ටිකක් උපදින ප්‍රතිසන්දිසිතක් ඇතුළු මේ ඵලසිතක් උපදින්න හේතු ටික මෙතනින් නවත්තන්න පුළුවන්. සංදියක් තියෙන මේකෙන් අපිට මිදෙන්න මාර්ගයක් උපදවා ගන්න පුළුවන් තැනක් මේක. එතකොට මේ මාර්ගය උපදවා ගන්න පුළුවන් වෙන්නේ මේ හේතු ධර්මයන්ගේ අතරට විද්‍යාව කියන කාරණා උපදවා ගැනීමෙන්. මේ ඵල ධර්මය ඇති නොවන විදිහට, ප්‍රතිසන්දියක් ඇති නොවන විදිහට අපිට කටයුතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ මේ සන්දිය කියන ස්පර්ශසම්පාදය අපිට අවබෝධ කරගන්න පුළුවන් තැනක් මේක. ඵලය කියන ජාතිය නැති කරගන්න, නිරුද්ධ කරගන්න පුළුවන් අවස්ථාවක් මේක. ඒ නිසා මම මෙතන මේ සන්දියත් මෙතනදී අපි කතා කරා. හොඳයි, දැන් අපි ඉතිරි පියවරට යන් අපි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අවිද්‍යාව වෙලා අපුඤ්ඤාභි සංඛාර ඇති වෙන එක පිළිබඳව අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට ඒකෙදී මොන දැන් අපේ අපුඤ්ඤාභි සංඛාරය අවිද්‍යාවෙන් මුලා වෙලා ඉන්න කෙනා එයාට මේ දැන් අවිද්‍යාව නිසා අකුසල් ඇති වෙන ආකාරය තමයි ඊට දැන් අපි කතා කරන්නේ. මේ දැක්වා අපි කතා කරගත්තේ පුණ්‍යාභි සංඛාර ඇති වෙන ආකාරය හා ඒක තුලින් අපි කොහොමද මේ හේතුඵල ධර්මයන් සම්බන්ධ කරගන්නේ කියන කාරණාව. දැන් ඊට පස්සේ අපි මේක මොකද මේ මාතෘකාව අදාපි අවසන් කරන්න ඕනේ නිසා මම මේකත් කතා කරනවා. එතකොට අපුඤ්ඤාභි සංඛාරය ඒක අපිට ප්‍රකටයි. අවිද්‍යාව කියන කාරණාව නිසා අපි අකුසල් ඇති කරගන්නවා කියන කාරණාව, සත්තු මරණව, හොරකම් කරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා කියන කාරණාව අපි දන්නවා. නමුත් මේකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රත්‍ය වීම පිළිබඳව, ප්‍රත්‍ය ශක්තිය පිළිබඳවයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොමද අවිද්‍යාව කියන එක තුල ප්‍රත්‍ය වෙන්නේ මේ අකුසලයට කියන කාරණාව තමයි කතා කරන්න බලාපොරොත්තු. එතකොට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්න පුළුවන් අපුඤ්ඤාභි සංඛාරයට අනේකාකාරයෙන් ප්‍රත්‍ය වෙනවා. අපුඤ්ඤාභි සංඛාරයට ඔබ මේ දෙකේ ලක්ෂණය යටතේ බලන්න. අපුඤ්ඤාභි සංඛාරයට අනේකාකාරයෙන් ප්‍රත්‍ය වෙනවා අවිද්‍යාව මේ අකුසලයට. එතකොට අවිද්‍යාව අරමුණු වෙලා රාග, දිට්ඨි, විචිකිච්ඡා, උද්දච්චය, දෝමනස්සේ යන මේවා අවිද්‍යාව හා සම්ප්‍රයුක්තව යෙදෙනවා. අපි කියමුකෝ රාගය හෝ දිට්ඨිය හෝ විචිකිච්ඡාව කියලා හිතක් ඉපදුනොත් ඒ හිතේ සම්ප්‍රයුක්තවම එකටම යෙදিলা තියෙනවා අවිද්‍යාව කියන කාරණා. එතකොට රාගාදී උපන් කල්ලි අවිද්‍යාව ආලම්බන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට අවිද්‍යාව නැමැති ධර්මයේ අරමුණු වෙලා මේ රාගය, දිට්ඨිය, විචිකිච්ඡාව, උද්දච්ච කුක්කුච්චය මේ දේවල් කෙලස් අකුසල් සිත් උපදින්න පුළුවන්. හැබැයි ඒ උපදිනකොට අර විදිහට නොයෙදී නෙවෙයි ප්‍රත්‍ය වුනේ, අවිද්‍යාව යෙදිලමයි ප්‍රත්‍ය වුනේ. සම්ප්‍රයුක්ත භාවයෙන් ප්‍රත්‍ය වෙනා කියලා මෙතන සඳහන් වෙනවා. ඊට පස්සේ රාගාදී ගරුකොට ආස්වාදයෙන් කරන කලී ආලම්බනාදී ප්‍රති ආලම්බන උපනිශ්‍රේ වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඉතින් මේවා වෙනම විග්‍රහ කරගත යුතු කාරණා. නමුත් මම කෙටියෙන් කියන ආලම්බනාදී ප්‍රති කියලා කියන්නේ අරමුණක තියෙනවා බලවත් ලෙස හිත් උපදවන්න පුළුවන් ගතියක් ගේ සැරේ මං කිව්වා ඔක. ඇතැම් අරමුණු තියෙනවා සිත් උපදිනවා, නමුත් ඒවා ඒ තරම් අපේ හිතට බලපෑමක් කරන්නේ නැහැ. යම් අරමුණක් තුල ප්‍රබල බලපෑමක් කරීමේ හැකියාවක් ඒ අරමුණ තුල තියෙනවා නම් අපිට ගල් කැටයක් දකිනවා, ඒත් හිතක් උපදුනේ. අපිට මැණිකක් දකිනවා, ඒත් හිතක් උපදුනේ. කෙනෙක් මැණිකට ගල් කැටයට මැණිකක් කියලා රැවටිලා ඒක දිහා බලනවා, ඒත් හිතක් උපදිනේ. එතකොට එතනදී මැණිකක් කියන සබ්බ සම්මුතියේ ඒ කරමුණු වෙනකොට එයාට හිතට ලොකු බලපෑමක් කරනවා. ඒ ප්‍රත්‍යයට කියනවා ආලම්බනාදී ප්‍රති වශයෙන් ප්‍රත්‍ය වුණා කියලා. අරමුණේ බලවත් වීම වශයෙන් ප්‍රත්‍. ඒ වගේ තමයි මේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඒ වාගේ අරමුණ වෙලා රාගාදී උපදිනකොට ඒක අරමුණ බලවත් ලෙස ප්‍රත්‍ය වීමක් වෙනවා. අරමුණ ප්‍රත්‍ය වෙලා තමයි අපිට රාගසිත උපදින්නේ, දෙට්ටිය උපදින්නේ, තමරට තරහක් උපදින්න පුළුවන්. මේ විදිහට ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ අවිද්‍යාවෙන් මුලා වෙලා ප්‍රාණඝාතාදී කරන මුලා වෙලා සත්තු මරනවා, බොරු කියනවා, හොරකම් කරනවා আদি මේ දේවල් වෙනවා. ඒ වෙනකොට අවිද්‍යාව උපනිස්සය ප්‍රත්‍යෙන්ද ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ සත්තු මරලා පුරුදු කෙනාට සතෙක් දකිනකොට ඒ සතා කොහොම හරි මරන්න ඕනේ කියලා මේ බලවත්ව හිත් උපදෙලා ඒ ප්‍රාණඝාතය කරන්නේ සත්තු මරලා තියෙන නිසා. ඒ නිසා ඒක උපනිස්සය වශයෙන් ප්‍රත්‍ය වෙන එක නිස්සය වෙලා තියෙනවා. එයාට හුරුවක් තියෙනවා ඒ තුල. ඒ සත්තු මරලා ඇති බව කියන එක නිසා යා බොහෝ ප්‍රාණඝාත ආදී අකුසල් කරනවා. හැබැයි එහෙම නැති කෙනාට නෑ. එහෙම උපනිශ්‍රයක් නැති කෙනාට කවදාවත් එහෙම ප්‍රාණඝාතයක් කරන්න හිතෙන්නේ නෑ නේ. අද අපි ගත්තාම අපි සිල්වත් වෙලා මේ ධර්ම මාර්ගය යනකොට අපිට කවදාවත් මදුරෙක්වත් මරන්න හිතෙන්නේ නෑ. ඒක අනිත් පැත්තට උපනිශ්‍රය වෙනවා, යහපත් පැත්තට. එතකොට ඒක අනන්තර උපනිශ්‍රය, සමනන්තර උපනිශ්‍රය, ආසේවන, නක්ති ආදී ප්‍රත්‍ය වලින් ප්‍රත්‍ය වෙනවා. ඉතින් ඒ වාසේ ඊට පස්සේ යම් කිසි අකුසලයක් කරනකොට අකුසලය හේතු ප්‍රත්‍යයෙන් සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්ප්‍රයුක්ත අත්ති අවිගත කියලා ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. දැන් මේක ඔබට නොතේරෙන කාරණාවක් වෙන්න පුළුවන්. කෙටියෙන් මම කියනවා මේ අකුසලයක් උපදින්ද අවිද්‍යාව ප්‍රත්‍ය වෙන ආකාරය ශක්තිය කොහොමද ඒකට යෙවෙන්නේ හේතු කියලා කියන්නේ. මෙතන හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ ඒ හිතේ යෙදෙන ලෝභ, දේශ, මෝහ කියන හේතු. දැන් ගසක් නොසැල්වි හිටින්න මුල ගසට උපකාර කරනවා වගේ යම් අකුසල් සිතක හටගත් හේතු ටික, ලෝභය, දේශය, මෝහය නැමැති හේතු ටික නිසා ඒ හිත බලවත් වෙලා ප්‍රබල වෙලා එයාට නැවත නැවත ඒ సంతානිය තුල එබඳු සිත් උපද්දවනවා, සතර අපායට පත් කරනවා, දුක උපද්දවන්න හේතුණා. හේතු කියන ධර්මතාවේ එබඳු ශක්තියක් මේ හිත තුල තිබුණා. ඒකට තමයි හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට මේ හේතු ප්‍රත්‍ය උනේ අවිද්‍යාවෙන් තමයි. එතකොට ඒ නිසා බලන්න මම මුලින් කිව්වා එකම ධර්මයේ විවිධාකාරයෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන් කියලා. ඒ ප්‍රත්‍ය වීම තමයි දැන් මේ ඔබට පෙන්වන්නේ. මම අර කිව්වේ එකම ප්‍රත්‍ය විවිධාකාරයෙන් වස්ත්‍රයේ කියන කාරණාව කෙනෙකුගේ රූප ශෝභාව ඇති කරන්නත් හේතු වෙනවා. වස්ත්‍රය කියන කාරණාව කෙනෙකුට රාගයක් උපදින්නත් හේතු වෙනවා, කෙනෙකුට ද්වේෂයක් උපදින්නත් හේතු වෙනවා, කෙනෙකුට සීතනසා ගන්නත් හේතු වෙනවා, තව කෙනෙකුගේ අලංකාරයේ පිණිස හේතු වෙනවා. එකම වස්ත්‍රය විවිධාකාරයෙන් හේතු වෙනවා වගේ එකම අවිද්‍යාව නැමැති ධර්මයේ හේතු භාවයෙන්ද ප්‍රත්‍ය වෙනවා. සහජාත කියලා කියන්නේ ඒ සිතේම එකට උපදෙනි. පෙර නොතිබීම දැන් අකුසල් සිතක් උපදිනකොට ඒ හිතේ උපදුනේ අවිද්‍යාව නිසාන. අවිද්‍යාවයේ හිත සහජාතව කියලා කියන්නේ එකටම උපදිනවා. එකටම උපදිනවා සහජාතව කියලා කියන්නේ. එහෙම ප්‍රත්‍ය වීමකුත් තියෙනවා. අවිද්‍යාව සහජාතව නොඉපදුනා නම් ඒ හිත අකුසල් සිතක් වෙන්නේ නැහැ. දැන් අවිද්‍යාව නිසා කකුසලයක් උපදිනකොට අපි කියමු ප්‍රාණඝාතය, බොරුවක් කියනවා කියන සිද්ධිය වෙනකොට මේ බොරුව කියන එක හිත මුලින් ඉබදලා ටිකක් වෙලා ගිහින් අවිද්‍යාව කියන කාරණාව උපදින්නේ නැහැ. ඒක එකටමයි උපදින්නේ. එහෙම නොවුනනම් ඒ හිත උපදින්නේ. ඒක තමයි එතන ප්‍රත්‍ය භාවය අපි තේරුම් ගන්න ප්‍රත්‍යක් සත්‍ය. අඤ්ඤමඤ්ඤ ශක්තිය කියලා කියන්නේ ඕනෝන්ට උපකාර කරගන්න. ලෝභය මෝහයයි එකතු වෙලා නම් අපි බොරු කීම කියන කාරණාව කරේ. ලෝභය මෝහයට උපකාර කරලා, මෝහය ලෝභයට උපකාර කරලා, මේ දෙක වේදනාවට උපකාර කරලා, සංඥාවට උපකාර, ඕනෝන්ට අඤ්ඤමඤ්ඤව උපකාර කරගන්න. දැන් කෙලින් අතට කෝටු තුනක් තියලා තිබුණොත් මූණට මූණ හිටින්න මේ තුන ඕනෝන්ට උපකාර කරගෙන ප්‍රත්‍ය වෙලා තමයි ඒක නොවැටි තියෙන්නේ. අන්න ඒක තමයි අඤ්ඤමඤ්ඤ භාවය, නිස්සය භාවය කියලා කියන්නේ. ඒක අසුරු කරගෙන පවතින. ඉතින් මේකේ මම අද කතා කරන්න උත්සාහවත් තුනේ මේ ප්‍රත්‍ය අපි එකින් එකට කතා කරමු. ආසේවන ප්‍රත්‍ය කියන එක ගොඩාක් අපිට වැදගත් ප්‍රත්‍යක්. මේක ගැන අපි දැන් මේ අකුසලයක් එක්ක කතා කරන්න මට උවමනාව තිබුණා. මේ ආසේවන ප්‍රත්‍ය කියන එක බොහෝම සමීප ප්‍රත්‍යක් අපිට. මොකක් නිසාද? මේ අපි තුල අපි ජීවත් වෙනකොට අපි දකින අහන සිද්ධීන් තුල අපිට ඇතිවෙනවා සිත්, කුසල් අකුසල් සිත් ඇති වෙනවා. දැන් අපි ගෙමකෝ රූපයක් දැක්කාම ඒක අරමුණු කරගෙන ලෝභ සිතක් උපදිනවා. මේ ලෝභ සිත ඉපදිච්චි පමණකින් ඒක අපිට අපායේ ප්‍රතිසන්දි දෙන්න හේතු වෙන්නේ නැහැ. එහෙම හේතු වෙනවා නම් කිසි කෙනෙක් සුගතිය යන්නේ නැහැ. ඔතන බොහෝ ලෝභ මූල සිත් අපි ජීවිතය තුළ උපදිනවා. හැබැයි ඒ ලෝභ මූල සිත කර්මපතයක් බවට පත් වුණාම තමයි ප්‍රතිසන්දි විපාක දෙන්නේ. කර්මපතයක් බවට පත් වෙන්නේ මෙන්න මේ කියන ආසේවන ප්‍රතිශක්තිය නිසා. මේ කියන ආසේවන ප්‍රතිශක්තිය නිසා තමයි කර්මපතයක් බවට පත් වෙන්නේ. තෝරන්නේ ඒ නිසා අපි තුල අකුසල කර්ම කර්මපත බවට පත් වෙලා කර්ම රැස් කරගෙන ඒ දේවල් අපිට සිතින් අයින් කරගන්න බැරි තත්වයකට පත්වෙන ප්‍රත්‍යශක්තියක් තියෙනවා. අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න එක ඉතාමත් වටිනා සිද්ධියක්. මේක ක්‍රමානුකූලව බහගෙන ආවනම් මේ දේශනාව ඉතින් ඒක ඔබට සප්පාය වෙයි, නැත්නම් ඉතින් මේවා ටිකක් අපහසු වෙයි. නමුත් මේවා ක්‍රමානුකූලව හරි ඔබ ශ්‍රවණය කරන්න, මගින් මේ දේශනාව ශ්‍රවණය කරනකොට අතහැරුණා. මේක ගැළපීමක් එක්ක කරන කතාවක්. ඒ නිසා දැන් මම මේ ආසේවන ප්‍රත්‍ය කියන්න ඉස්සෙල්ලා ඒකේ ප්‍රයෝජනීය වර්ණනා කරේ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයක්. ඒක යම් ධර්මයක් කියන්න යනකොට ඒක ගැන ඒකේ වටිනාකම කිව්වොත් ඒක හොඳට ගන්නවා. මිනිස්සෙක් කම්බිලි වස්ත්‍ර විකුණනකොට අටුවාවේ පෙන්වන්නේ නිකම්ම වස්ත්‍ර විගන්නවද වස්ත්‍ර ගන්නවද කියලා පාරේ කියාගෙන ගියාට මිනිස්සු ඒකට අහුන් කන් දෙන්නේ නැහැ. රන් කම්බිලි කියලා රන් වස්ත්‍ර රන් කම්බිලි කියලා කියාගෙන ගියොත් ඒකට විශේෂණයක් දුන්නා. එතකොට මිනිස්සු අන්න ඇවිල්ලා ගන්නවා කියලා. ඉතින් අන්න ඒ වගේ මේ ආසේවන ප්‍රත්‍ය ඇයි අපි ඉගෙන ගත යුත්තේ? මේක නිසා තමයි අපිට කර්ම සකස් වෙන්නේ. අපි භාවනා කරනකොට මේ භාවනාව තුළ ඇතැම් දේවල් තියෙනවා අපිට අයින් කරගන්න බෑ. අයින් කරගන්න බැරි ඒවා තියෙනවා. අපි විදර්ශනා කරාට නැවත නැවත සීවෙවි වෙනවා. ඒවා කර්ම බවටපත් වෙලා මරණකොටත් මේවා සීවෙලා අපි අපායට යන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කර්මපත්‍ය ශක්තිය. ඒක අපි කතා කරමු දැන්. ඒකට මං පဋාණ ප්‍රකරණය තමයි මෙතෙන් ආදේශ කරන්න. ඒවා මනාවකට විග්‍රහ කරන්න වෙන තැන් නැහැ. අපිට සූත්‍ර පිටකේ මේවා හම්බෙන්නේ නැහැ. නමුත් මේවා මම ඔබට පෙන්වන්නේ මෙහෙම සිද්ධාන්ත වෙනවා, එහෙම ප්‍රත්‍යින් වෙනවා. මේවා තේරුම්ගෙන ගැනීමෙන් අපිට ලොකු අවබෝධයක් කරා යන්න පුළුවන්. හැබැයි අපිට සූත්‍රය විතරක් පරිශීලනය කරන කෙනාට මේ ධර්ම රසය හම්බෙන්නේ නැහැ අපිට. ඉතින් අන්න ඒ නිසා අපිට එහෙම වීමක් තියෙනවා නම් ඒක අපි ප්‍රතික්ෂේප නොකළ යුතුයි. ඒ නිසා ආසේවන ප්‍රත්‍ය පිළිබඳව මේ පොතේ තියෙන විදිහට කතා කරමු. මේක පဋාණ ප්‍රකරණේ සූවිසි ප්‍රත්‍යයට සම්බන්ධ 12 වෙනි ප්‍රත්‍ය, ආරම්භන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය ආදී 24ක් තියෙනවා. යම් කිසි වස්තුවක කලින් ගල්වා තිබෙන සායම එය මතුෙහි නැවත ගල්වන ඒ වර්ගයේම සායමකට පැහැපත් වීමට උපකාර වන්නාක් මෙන් අනතුරුව උපදනා තමාගේ ජාතියේ සිත තමාගේ කුසලාදී ස්වභාවයගෙන වඩා බලවත් වීමට උපකාර වන සිත ආසේවන ප්‍රත්‍යයි. එතකොට මේ ආසේවන ප්‍රත්‍යේ මං කිව්වා යම් කිසි වස්තුවක කලින් ගල්වා තිබෙන සායම එය මතුවෙහි නැවත ගල්වන ඒ වර්ගයේම සායමකට. මෙන්න මේව හරි වැදගත්. අපි බොහෝ විට මේවා කියවනකොට අපිට ඒවා පොයින්ට් විය යුතු තැන්, ඒ කියන්නේ මේ අවධානය යා යුතු තැන් අවධානයට යන්නේ නැහැ. උපමාවක් පෙන්වන්නේ. දැන් මේකේ තියෙනවා යම් කිසි වස්තුවක මුලින් ගල්වලා තියෙන සායමක්. ඒක අපි කියමුකෝ අපි ඉරක් හැන්දා කියලා. ඒක ඒ සායම ඒ මතුවේ ඒ උඩම නැවත ගල්වන ඒ වර්ගයේම අන්න එතකොට ඒ වර්ගයේම සායමකට පැහැපත් වීමට උපකාර වන්නාක් මේ. එතකොට අර පැහැය ඒ වර්ගයේම එකක් ගෑවොත් ඒ පැහැය තවත් වැඩි වෙනවා. ප්‍රමාණාසේ ඒ විදිහට අනතුරුව උපදනා තමාගේම ජාතියේ සිත. එත මුලින් අකුසල් සිතක් උපදෙලා ඒ ජාතියේම ඊළඟටත් උපදිනවනම් අකුසල් සිතක් ඒ ස්වභාවයෙන් සිතක් ඉපදුනොත් අර ඒ සිත, ඒ කියන්නේ දෙවනි පාර ඉපදිච්ච සිත බලවත් වීමට මුලින් ඉපදිච්ච සිතේ උපකාරයක් තියෙනවා. ඒ නිසා තමයි වඩා බලවත් වීමට උපකාර වන සිත ආසේවන ප්‍රත්‍යය. ඒකට ඒ නිසා මේකට අපි මේක විග්‍රහ වාක්‍ය ධර්මයේ සඳහන් වෙන්නේ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් ආසේවන පච්චේන පච්චෝ කියලා. මුලින් මුලින් හටගත් අකුසල සිත පසුව පසුව උපදින ඒ වර්ගයේම අකුසල් සිතට ආසේවන ප්‍රත්‍යයෙන් පත්‍ය වෙලා බලවත් වෙනවා ඒ අකුසල් සිත. එනිසා අපිට ලෝභයක් ඉපදුනා බොරුවක් කියන්න ඕනේ කියලා මේක නැවත නැවත ඉපදෙලා ඉපදෙලා කර්මපතයක් බවට පත් වෙලා ප්‍රතිසන්දි විපාක ගෙනත් දෙන තත්වයකට පත් උනේ මෙන්න මේ ආසේවන ශක්තිය තියෙන නිසා. ඒ නිසා බොහෝ අය මේ කල අකුසල් පිළිබඳව නැවත නැවත බයට හරි නොදන්නාකම නිසා හරි නැවත නැවත සිහි කිරීම නිසා ඒ හිතේ මේ ආසේවන ප්‍රත්‍ය ශක්තිය පදනම් වෙලා ඒක කර්මපතයක් බවට පත් වෙනවා. මේක හරි ලස්සනයි විග්‍රහය අපි ඉදිරියට කරගෙන යමු. තමාගේ ස්වභාවය අනන්තර චිත්තයට දෙන බව හා අනන්තර චිත්තය තමාගේ ස්වභාවයේ ගන්වන බව ආසේවන ශක්තිය. අන්න ඒක තමයි ප්‍රත්‍ය ශක්තිය තමයි අපි තේරුම් ගන්න ඕනේ. ප්‍රත්‍ය ශක්තිය අපි මුලින් කතා කරා මේවා. ඉතින් මේවා අපේ දැන් ඔළුවට එන්න ඕනේ. එතකොට තමාගේ ස්වභාවය කියලා කිව්වේ දැන් මේ තමා කියලා කිව්වේ මොකද්ද? මුලින් හටගත් බොරු කීමේ චේතනාව පදනම් වෙලා ඔන්න අපිට අකුසල් සිතක් උපදුණා. එතකොට ඔන්න තමාගේ ස්වභාවය අනන්තර චිත්තයට ඒ වගේම බොරු කීමේ චේතනාව නැවතත් අලුත් සිතක උපදිනවා. ඒ දෙවනි වර උපදිච්ච සිතට අනන්තර චිත්තයට දෙන බව හා අනන්තර චිත්තයට තමාගේ ස්වභාවයේ ගන්වන බව අර මුලින් ඉපදිච්චි බොරු කීමේ අදහස නැවතත් ඒ හිත අපිට සිහි වෙනකොට මේ නැවත සිහි වෙච්චි සිතට අර මුලින් සිතේ ස්වභාවය ගන්වනවා. එහෙම ශක්තියක් තියෙනවා. ඒක තමයි මේ ආසේවන ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ. ආසේවන ප්‍රත්‍ය ශක්තිය කියන්නේ එහෙම වීම තියෙනවා. මොකද අපිට එකපාරක් දෙයක් සිහි වුණාට නැවත ඒක අපිට වද දෙන්නේ නැහැ. නමුත් ඒ හිතම නැවත නැවත අපි සිහි කරොත් මේ තමයි භාවනාවේ අපි කියන්නේ ඒ මොනවා හරි දෙයක් ඔස්සේ අපි ගියොත් ඒක අපිට අයින් කරගන්න අමාරුයි කියන්නේ මෙන්න මේ ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වෙන නිසා. අපි මේක තේරුම් ගත්තහම අපි ඒ නිසා අපි වෙච්චි වැරදි හෝ අකුසල්ලෝ මේවා නැවත සිහි වෙනකොට එතන අපි විද්‍යාව උපදවා ගන්න ඕනේ. විද්‍යාව උපදවා ගන්න මේක නැවත නැවත අපි හිතේ ආසේවන ගතිය වළක්වා ගන්න ඕනේ. ඉතින් අන්නේ නිසා ඒ ප්‍රත්‍ය ශක්තිය කියන්නේ අන්නේ අර මුලින් උපදෙච්ච සිතේ ගතිය දෙවනි සිතට දෙන බව. අද උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ අපි මුලින් අපි යම් ශිල්පයක් ඉගෙන ගන්නවා. අපි මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා කියමුකෝ මොනවා හරි උගත්කමක් සම්බන්ධයෙන්. ඒක නැවත නැවත ඉගෙන ගන්නකොට මුලින් ඉගෙනගත්තු ශිල්පාදිය පසුව උපදින දේවල් වලට උපකාර වෙනවා. 10 පන්තිය දේ පුහුණු වෙච්ච දේ 11 පන්තිය යනකොට උපකාරයක් වෙනවා. ඒ උපකාර බව නැවත නැවත මතක් කිරීමෙන් සිහි කිරීමෙන් උපකාර ශක්තියක් තියෙනවා. ඒක ආශය වන ප්‍රත්‍ය ශක්තිය කියලා කියනවා. එතකොට මේක ක්‍රියාත්මක වෙන අන්තර්ගතයක් තියෙනවා. ඒක අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි බලමු තමාගේ ඒ ස්වභාවය අනන්තර චිත්තයට ගැල්වීමේ ශක්තිය ඇත්තේද, අතීත චිත්තේ ස්වභාවය ගැන වඩා බලවත් වීමේ ශක්තිය ඇත්තේද උත්සාහයෙන් යුක්තවන බලවත් සිත්වලට. අන්න එතකොට මේක හැම හිතකම තියෙන එකක් නේද? චක්කු විඥාන හිතේ නෑ එහෙම ගතියක්. එතකොට තමාගේ ස්වභාවය දෙවනි හිතට දෙන්නේ, එහෙම නැත්නම් නිරුද්ධ වෙච්ච අතීත සිත ඒ වර්ගයේම වර්තමාන සිතක් ඉපදුනහම අර අතීත සිත වර්තමාන හිතට ඒ ප්‍රත්‍ය ශක්තිය දෙන්නේ බලවත් සිත්වල පමණයි. බලවත්. ඒකෝ බලවත් සිත් කිව්වේ මොනවද? කුසල් හෝ අකුසල් සිත්, හේතු වෙදිති සිත්, ලෝභය, ද්වේෂය, මෝහය පදනම් වෙලා වෙදිති සිත් තමයි. වඩා බලවත් මේ ශක්තිය ඇත්තේ උත්සාහයෙන් යුක්තවන බලවත් චිත්තයට. ඔහු නම් ජවන චිත්තයෝය. ඒක ජවන් සිත් කියලා මෙතන පෙන්නන්නේ. ඔය අභිධර්ම ඉගෙන ගන්නකොට තේරෙනවා. ඒ කියන්නේ බලවත් කුසල් සිත් වල තමයි ජවන් සිත් කියලා. අජවන චිත්තයෝ දුබලයෝය. අජවන සිත් චිත්තයෝ කියලා කියන අර හේතු ධර්ම යෙදිච්ච නැති සිත්, ඒවා දුබලයෝ. ඔවුහු තමාගේ ස්වභාවය අනන්තර චිත්තයට ගැල්වීමට සමත් නොවේ. ඒ කියන්නේ අපි රූපයක් දැකලා නැවතත් ඒ රූපේ දකිනකොට ඒකේ කුසල් අකුසල් ඇති වුණේ නැත්තම් අර මුලින් දැකපු දැකීම දෙවනි දැකීමට බලවත් වෙන්න විපාක සිතට එහෙම බලවත් වීමට උපකාර කරන්නේ නැහැ. චිත්තය දුබල. ඔහු තමාගේ ස්වභාවය අනන්තර චිත්තයට ගැන්වීමට අසමත් නොවේති. අතීත චිත්තේ ස්වභාවය ගැනීමටද සමත් නොවේති. එතකොට ඒ දුබල චිත්තය උണ്ട අර අතීතයක සිහි කරන්න පුළුවන් හැකියාවකුත් නැහැ. ඒකනේ අර කියන්නේ දිත්තේ දිට්ට මත්තම් දැකීම පමණක් වුනොත් එයා දැකපු දේ කියලා අය හොයාගෙන යන්න හැකියාවක් ගොඩ නැගෙන්නේ නැහැ කියලා මෙතන කියන්නේ. ඒ වගේම ලෝකෝත්තර ඵල චිත්තයෝද ජවණිය උවද, ජවණිය වුණත් ලෝකෝත්තර ඵල චිත්තයෝ ඒවා හැබැයි විපාක බැවින් ආසේවන ප්‍රතිශක්තිය නොවේ. එතකොට මේ විපාක ධර්මයන්ගේ ආසේවන ශක්තියක් නැහැ. විපාක චිත්තයාගේ බලවත් බව හෝ දුබල බව කර්මානුරූපව නැසිටිය. ද විපාක සිතේ බලවත් බව දුබල වෙන්නේ කර්මයට අනුව මිසක් මේ ආසේවන ප්‍රත්‍ය ශක්තියට අනුව නෙවෙයි. ඒ නිසා මේ චක්කු විඥාන සෝත විඥාන ආදී කියනවත් විපාක සිත්. ඒ විපාක සිත් වල ආසේවන ශක්තියක් නැහැ කියලා අපිට මේ ධර්මයේ සඳහන්. ජවන් සිත්වල තමයි වෙන්නේ කිව්වා. නමුත් ජවණිය වුණත් විපාක නම් ඒ ජවණිය එතන ආසේවන ප්‍රතිශක්තියක් වෙන්නේ නැහැ. එබැවින් ඔහු තමාගේ ස්වභාවයේ අපර චිත්තයට ගන්වන්නා වූද පූර්ව චිත්තයේ ස්වභාවයේ ගන්වන්නා වූද නොවේති. එතකොට අර විපාක බැවි. එබැවින් එකිනෙකට අනතුරුව උපදනා භවාංග චිත්තේ ආසේවන ප්‍රත්‍යෝප්පන්න භාවයට නොපැමිණි. ආනේතොට භවංග හිතෙත් මේක තියෙනවා. දැන් භවංග හිත කියන්නේ අපි නිදාගෙන ඉන්නකොට, නිින්දේ ඉන්නකොට, අපිට වෙන හිත නැති වෙනකොට මේ ප්‍රතිසන්දියෙන් ගත්ම අරමුණ අරගෙන උපදින හිතක් තියෙනවා. අපි ඒකට භවංග හිත කියලා කියන ඔබ දන්නවා ඇති. භවංග හිත නැවත ඇහැරෙන තාකල් ඒ හිත තමයි උපදින්නේ. බොහෝ කාලයක් උපදිනවා නැවත නැ. අපි ගම පැය 6ක් නිදාගත්තා නම් මේ පැය 6 තුල අරමුණ අරගෙනම උපදින. හැබැයි කොච්චර ඉපදුනත් ඒකේ ඒ හිත බලවත් වෙන්න නැවත නැවත ඉපදීම කියන එක උපකාර වෙන්නේ නැහැ. ඇයි? ඒ හිත විපාක සිතක් නිසා. ඒක බලවත් බව දුබල බව හේතු උනේ පෙර කරපු කර්මයේ ශක්තිය අනුව නිසා මිසක් නැවත නැවත ඉපදීම නිසා නෙවෙයි. ඒ නිසා භවංග චිත්තයට ආසේවන ප්‍රත්‍ය වෙන්නේ නැහැ. එහෙම වුණා එහෙමනම් හරි ප්‍රශ්නයක් වෙන්නේ නේද? දැන් අපි නිදාගෙන ඉන්නලා නැගිටිනකොට භවංග හිත බලවත් වෙලා නම් අපි නිදාගත්තු මිනිස්සයා නෙවෙයි ඇහැරෙනකොට ඉන්නේ. වෙන කෙනෙක් ඉන්න වෙන්නේ. මොනතරම් මේ ප්‍රායෝගික භාවද මේවා ඔප්පු වෙනවා අපිට. ප්‍රායෝගිකව එහෙම ප්‍රත්‍ය ශක්තියෙන් ඇතැම් ඔල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇතැම් දේවල් වල ක්‍රියාත්මක ඇහැරුනම් පස්සේ හැබැයි අපිට අර වගේ කුසල් අකුසල් වශයෙන් දේවල් නැවත නැවත සිහි කරුත් ඒවා අපි හොයාගෙන යන්න ඒවා තුල කෙලෙස් ඇති කරගන්න හේතු වෙනවා. එතකොට ඊළඟ කුසලා කුසල විපාක ක්‍රියා යන සතර ජාති රාය චිත්තයන්ගේ විපාක චිත්තේ ආශ්‍රයන් ප්‍රත්‍ය නොවිති. ඉතිරි ජාතිය තුනට අයත් චිත්තයන්ගේද ඒ ජාතිය සිතක් අන් ජාතියේ සිතකට ආශ්‍රය වන ප්‍රත්‍ය නොවිති. අනේක වැදගත්. දැන් අපි කියමුකෝ අකුසල් සිතම ගත්තා. අකුසල් සිතේ ලෝභ මූල සිතක් ඉපදුනා. ලෝභ මූල සිත දේශ මූල සිතකට ආශය වන ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒ ජාතියේම එකට තමයි ආශය වන ප්‍රත්‍ය වෙන්නේ. එතකොට ඒ වාගේම එකක් නැවත නැවත සිහි කරොත් තමයි ඒක කර්මයක් බවට පත් වෙන්නේ. ඒක ප්‍රතිසන්දි විපාක දෙන්නේ. දේශයක් ඇති වෙලා ඊළඟ ලෝභයක් ඇති වෙනකොට දැන් දෙකම අකුසල් වුණා කියලා එතන ආශය වන ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආසනවල එකම જાතියේ සිතක් උවද එක් වේදනාවකින් යුක්ත සිත ඒ වේදනාවෙන් යුක්ත සිතටම මිස අන් වේදනාවකින් යුක්ත සිතකට ආශය වන ප්‍රත්‍ය නොවේති. අනේකත් වැදගත්. අපි කියමු අකුසල් සිතක් අපි ඉස්සරලා කතා කරේ ලෝභ මූල සිත. දැන් ලෝභ මූල සිතේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත ලෝභ මූල සිතක් උපදිනවා. ඒක සෝමනස්ස සාගතයි කියන්නේ ඒ හිතේ වේදනාව සෝමනස්ස වේදනාව. ඒ වගේම අකුසල් ලෝභ මූල සිතක් උපදිනවා උපේක්ෂා සාගතව ලෝභ මූල සිත. දැන් මේ හිතේ එක සිතක වේදනාව සෝමනස්ස අනිත් සිතේ වේදනාව උපේක්ෂායි. දැන් මේ බඳු එකම සිතක් උනාට එකම ලෝභ සිතක් උනාට වේදනාව එකක සෝමනස්ස එකක උපේක්ෂාව. ඒ නිසා මේ දෙකේ ආශ්‍රය වෙන ප්‍රත්‍ය වෙන්නේ නැහැ. මේ නිසා ආශ්‍රය වෙන ප්‍රත්‍ය වෙන්න නම් එකම වේදනාවකින් යුක්ත සිත් නැවත නැවත හටගත්තාම තමයි සෝමනස්ස හිතක් නම් ඒ සෝමනස්ස වූ සිතක්ම නැවත නැවත ලෝභ මූල වශයෙන් උපදිනවා. අන්න එතකොට ආශ්‍රය වෙන ප්‍රත්‍ය සත්‍ය ඇති වෙනවා. එතකොට එහෙම විරුද්ධ වූ වේදනාවන් ආරම්භය ආශය වන ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඊළඟසේ කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තරන් භූමි ભેදේ ආශය වන ප්‍රත්‍ය නොලැබීමට කරුණක් නෙවෙයි. එහෙම වුණා කියලා මේ භූමි ભેදයකට බලපාන්නේ නැහැ. කෙනෙකුට රූපාවචර සිතක් උපදවා ගන්න කාමාවචර සිතක් උපකාර වෙනවා. භූමි වශයෙන් දෙකක්. නමුත් මේක බලපාන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ අපි කෙනෙක් කෙස් කියන රූප කොටස අරගෙන ඒ රූප කොටස නැවත නැවත මෙනෙහි කරලා රූපාවචර ප්‍රථම ධ්‍යාන උපදවා ගන්න. කේස කියන රූප ධර්මේ කාමාවචර ධර්මයක්. ඒක නිසා ඉපදෙවිච්චි රූපාවචර ධ්‍යානෙ රූපාවචර ධර්මයක්. නමුත් මේ කාමාවචර ධර්මය නැවත 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 ආසේවණේ කිරීම නිසා රූපාවචන ධර්මයක් ආසේවන ප්‍රත්‍යින් ප්‍රත්‍ය වෙලා හටගත්තා. ඒ නිසා ආසේවන ප්‍රත්‍යයට භූමි ભેදය අදාළ වෙන්නේ නැහැ. එතකොට අරූපාවචර සිතක් ලෝකෝත්තරයටපත් වෙනවා. මේ රූපාවචර සිතක් අරූපයට ප්‍රත්‍ය වෙනවා. අරූපාවචර සිතක් ලෝකෝත්තර සිතකටද ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ලෝකෝත්තර සිතකට කාමාවචර සිතක්ද ආසේවන ප්‍රත්‍යින් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. එතකොට ආසේවන ප්‍රත්‍ය ශක්තිය සහජාතවම ලැබෙන්නේ නැහැ. අන්න ඒකයි මෙතන තේරුම් ගන්න ඕනේ. දැන් ඒ නිසානේ දැන් මේ ලෝකෝත්තර සිතක් කාමාවචර සිතකට ආසේවන ප්‍රත්‍ය වුණා කියලා නේ ලෝකෝත්තර සිතක කාමාවචර ධර්මයෝ තියනවද? නැහැ. එහෙම ලෝකෝත්තර සිත ඇතුලේ කාමාවචර ධර්මයෝ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න ප්‍රත්‍ය හා ප්‍රත්‍යෝපන්න ධර්මයෝ හැම වෙලාවම සහජාත නැහැ. එකට නෙවෙයි උපදින්නේ. හැම වෙලාවෙම ප්‍රත්‍ය වෙච්චි ධර්මයෝ ආසේවන ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය වෙච්ච දේ අතීත දෙයක් හටගත්තු ප්‍රත්‍යෝපන්න දේ වර්තමාන දෙයක්. ඒ නිසා ඒ දෙක විරුද්ධ සිත් දෙකක්. දොඩ විරුද්ධ සිත් කියලා කිව්වේ එතන විරුද්ධභාවය අපි තේරුම් ගන්න ඕනේ. එතන මේ එක හිතක් ඇතුලේ නෙවෙයි මේ ආශේවන ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාවයි ඔබට මේ පැහැදිලි කරලා. ආරම්භන ભેදේද ආශේවන ප්‍රත්‍ය නොලැබීමට කරුණක් නෙවෙයි. ආරම්භන ભેදේ දැන් අපි කියන ලෝභ මූල සිතක් උපදිනවා රූපයක් අරමුණු වෙලා. ඊට පස්සේ නැවත ඒ ලෝභ ඒ වගේම ලෝභ මූල සිතක් උපදිනවා ශබ්දයක් අරමුණු වෙනවා. එහෙම නැත්නම් ඒ රූපයේම හැඩය අරමුණු වෙනවා. ඒ රූපයේම සටහන අරමුණු වෙනවා. හැබැයි අරමුණු වෙනස්. නමුත් ඉපදුනේ එකම ලෝභ මූල සිත නම් ආසේවන ප්‍රත්‍ය එතන සිද්ධයි. ඒ නිසා ආරම්භන ભેදය ආසේවන ප්‍රත්‍යයට බලපාන්නේ නැහැ. ඒ නිසා යාර කියන්නේ දැන් අපි කියමුගේ දුර්වල වෙන්නත් මේවා හේතු වෙනවනේ. අපි කුසලයක් කරගෙන යනකොට ඒ කුසලයට දානයක් දීගෙන යනකොට ඒ දානය තුළට කෙනෙක් කරන වැරද්දක් නිසා මේ දාන චේතනාව දුර්වල වෙනවා. ඒ නිසා අපි අර නැවත නැවත අර පුද්ගලයා සිහි වෙලා මේ දාන චේතනාවට තරහක් ආවොත් අර වෙනම ප්‍රත්‍යේ මේ අකුසලය කැමති ශක්තියක් කුසලයට ඇතුල් වෙනවා. ඇතුල් වෙනවා කියන්නේ මතක තියාගන්න අර අකුසලයේ දුර්වල කුසලයේ දුර්වල කරන්න හේතුව. ඒ නිසා තමයි අර කියන්නේ අපි පින් කරනකොට කුසල් කරනකොට මේ අකුසල් ඇති නොකර ගන්න වග බලාගන්න කියන්නේ. හොඳයි අපි ඒක නිකන් වෙනම කාරණාවක්. සංකාරයන් අරමුණු කරන අනුලෝම චිත්තය නිර්වාණය අරමුණු කරන ගෝත්‍ර භූ චිත්තයට ආසේවන ප්‍රත්‍යයෙන් පත්වේ. තානේ එතකොට ඒ අරමුණු වශයෙන් දෙකක්. දැන් ගෝත්‍ර භූ සිත එහෙම නැත්නම් අපි පරිකර්ම කරන විදර්ශනා සිත් කාමාවචර සිත්. ඒ කාමාවචර සිතට අරමුණු වෙලා තියෙන සංස්කාර ධර්මයන් ලෞකික ධර්ම. හැබැයි ඊට අනතුරුව උපදින නිර්වාණය අරමුණු කරන ලෝකෝත්තර සිත ගෝත්‍ර භූ සිතක් හෝ මාර්ග සිතකට ආරම්භන ભેදයක් නැහැ. ඒ නිසා මේ ආසේවන ප්‍රත්‍ය ભેදයක් නැහැ. එතකොට ගෝත්‍ර භූ චිත්තේ ආරම්භණය නිර්වාණය අනුලෝම චිත්තේ ආරම්භණය සංකාරයක්. එහෙම නැත්නම් මාර්ග සිතේ ආරමුණ නිර්වාණය මාර්ගයේ උපදවා ගන්න හේතු වෙච්චි අපි විදර්ශනා සිතක් තියනවා නම් ඒ සිතේ ආරමුණ කාමාවචර සිතක්. නමුත් මේ ආසේවන ප්‍රත්‍ය කියන එක හේතු වෙලා තමයි ලෝකෝත්තර සිතක් උපදුන්නේ. ඒ නිසා ආරමුණ ප්‍රශ්නයක් නෙවෙයි හිතක් බලවත් වෙන්න. භූමිය ප්‍රශ්නයක් නෙවෙයි හිතවත් බලවත් වෙන්න. හැබැයි ඒ සිත් කොල විරුද්ධත්වයේ බලපාන කුසල කුසල වශයෙන් වේදනා ભેදේ බලපානවා විපාක අවිපාක බව බලපානවා. තිරාසය අනියමින් කියවෙන ආසයන ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්මය ඒ ක්‍රමය මෙසේ කාමාජ කුසල චිත්තේ තමාට අනතුරුව උපදනා වේදනා වශයෙන් අභින්න වූ කාමාවස කුසලයට ආසයන ප්‍රත්‍ය වේ. ඒ ප්‍රත්‍යෝපන්න ඥාන සම්පවිත චිත්තයෝ වේදනා වශයෙන් තමන් හා සමාන වූ රූපාරූප ලෝකෝත්තර කුසල චිත්තයද පත්ත වෙති. රූපාවචර කුසලයෝ තමා හා සමාන අරූපාවචර කුසල චිත්තයටද ආසේවන පත්ත වෙති. අරූපාවචර කුසලයෝ තමන් හා සමාන අරූපාවචර කුසලයටද ආසේවන ප්‍රත්‍යයෙන් පත්ත වෙති. ලෝකෝත්තර කුසල චිත්තයට අනතුරුව ලෝකෝත්තර කුසල විපාකය නූපදනා බැවින් ලෝකෝත්තර කුසල චිත්තයට අනතුරුව ලෝකෝත්තර කුසල චිත්තයක් විපාකයක් නැවේ. ලෝකෝත්තර කුසල චිත්තයක් නූපදනා බැවින් ඔව්හු කිසි විටක ආසේවන ප්‍රත්‍ය නොවෙති. දැන් ලෝකෝත්තර සිතයි විපාක සිතයි ගත්තහම දැන් හැම වෙලාවෙම අපි කියමුකෝ ජවන් සිත් ගත්තහම මුල් සිතට ආසේවන ප්‍රත්‍ය නැහැ. දෙවනි සිතට තමයි ආසේවන ප්‍රත්‍ය ලැබෙන්නේ. මොකද ආසේවන වෙන්න නම් තමාගේ වර්ගයේම එකක් තියෙන්න බෑ. දැන් ලෝකෝත්තර සිතේ ආසේවන ශක්තිය නැත්තේ එක సంతානයක එකම වර්ගයේ ලෝකෝත්තර සිතක් දෙපාරක් උපදින්නේ නැහැ මාර්ග සිතක්. දැන් සෝවාන් මාර්ග සිත එකවරයි උපදින්නේ. ඵල සිත් බොහෝ උපදින්න පුළුවන්. මාර්ග සිත් දෙකක් සෝවාන් මාර්ග සිත් දෙකක් එකවර උපදිනවා නම් එතන ආසේවන ශක්තියක් තියෙනවා. නමුත් පဋාණ ප්‍රකරණේ මේ ඒ විදිහට මේ ප්‍රත්‍ය පෙන්නකොට ආසේවන ප්‍රත්‍ය ලෝකෝච්චර චිත්තේ නැහැ. ඒ හේතුව තමයි ලෝකෝත්තර සිත් එකයි උපදින්නේ එකවර. ඒ නිසා එතන ආසේවන ප්‍රත්‍ය නැහැ. අකුසල චිත්තයෝ වේදනාදී වශයෙන් තමන් හා සමාන අකුසල චිත්තයට ආසේවන ප්‍රත්‍යෙන් පත් වෙනවා. වේදනා හා සමානව විරුද්ධ දේවල් වල ඒ ශක්තිය නැහැ. කාමාර ක්‍රියාචිත්තයෝ වේදනාදී වශයෙන් තමන් හා සමාන වූ කාමාවචර ක්‍රියාචිත්තයට ආසේවන ප්‍රත්‍යෙන් පත්‍ය වෙනවා. ඒ විදිහට රූප අරූපාවචර සිත්වල මේ ආසේවන ප්‍රත්‍ය තියෙනවා. ඊට පස්සේ ඒ විග්‍රහ වාක්‍ය ගත්තා මේ අපි කියන පදගතාර්ථය ගත්තාම එතන පෙන්වන්නේ ආපුනප්පුනං සේවතිති ආසේවන. ආපුනප්පුනං සේවතිති ආසේවනං කියලා තමයි මේ වචනේ හැදෙලා. එහෙම නැත්නම් ආපුනප්පුනං සේවි තබ්බන්ති ආසේවනං. අතන කර්තු සාධක විග්‍රහය මෙතන කර්ණ සාධක විග්‍රහය. ඒ කියන්නේ කර්තු සාධක විග්‍රහය පෙන්වන්නේ ප්‍රත්‍යෝපන්න ධර්මයන් නැවත නැවත සේවනය කරන්නේ ආසේවන නමි. ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන් නැවත නැවත සේවනය කරනවා කියන අපි සිහි කර කර ඉන්නවා. අන්න ඒක තමයි ආසේවන ශක්තිය කියලා කියන්නේ. හොඳයි, අපි මේකේ ඒ විදිහට ආසේවන ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙලා මේ අකුසල් උපදින්න පුළුවන්. එතකොට අවිද්‍යාව තමයි මේ ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුනේ. ඒ ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා ඊට පස්සේ අපුඤ්ඤාභි සංකාර ඇති වෙනවා. ඊට පස්සේ තව හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, සාජාස ප්‍රත්‍ය වගේ මේ දේවල් නිසා අකුසල් සිත් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ අකුසල් සිත් අවිද්‍යාව නිසා ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව අපි තේරුම් ගන්න. අවිද්‍යාවෙන් මුලා වෙලා ඉන්න කෙනා මේ මුලාව නිසා බොහෝ අකුසල් රැස් කරගන්නවා. ඒ වගේම යා ප්‍රතිසන්දියේ මුලා වෙනවා, උප්පත්තියේදී මුලා වෙනවා, පැවැත්මේ මුලා වෙනවා, පටිච්චසමුපාද ධර්මයන්ගේ මුලා වෙනවා, අතීත අනාගත ධර්මයන්ගේ මුලා වෙනවා. ඒ නිසා බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා යා. දැන් අපි කියමු ප්‍රතිසන්දියක් ගත්තාම පෙර කර්මය නිසා මේ ජීවිතයේදී ප්‍රතිසන්දි විපාක සිතක් උපදිනවා. කර්මය කියන එකත් අනාත්ම ධර්මයක්, විපාක කියන එකත් අනාත්ම ධර්මයක්. නමුත් ඒ මේ ප්‍රතිසන්දි ක්‍රියාවලිය නොදන්න කෙනා පුද්ගලයෙක් ඉපදෙනවා කියලා එයා ගන්නවා. සත්වයේ භවයෙන් භවයේ උපදිනවා කියලා ප්‍රතිසන්දිය වළක්වා ගන්නවා, වරදවා ගන්නවා. චුතියේදී මුලා වෙනවා කියලා කියන්නේ මේ පැවති ස්කන්ධ සික නිරුද්ධ වෙනවා, නිරුද්ධ භාවයට පත් වෙනවා. නමුත් ඒ ස්කන්ධ ටික පුද්ගල භාවයෙන් අරගෙන ඒ නිරෝධය කෙනෙක් මරුණා, පුද්ගලයෙක් මරුණා කියලා මුලා වෙනවා. එතකොට චුතියේදී මුලා වෙනවා. ප්‍රත්‍ය ප්‍රත්‍යුප්පන්න ධර්මයන්ගෙත් මුලා වෙනවා. දැන් අපිට අකුසල් සිතක් උපදිනකොට අපි දන්නේ මේ අවිද්‍යාව නිසායි මේ සංඛාරය හටගත්තේ කියලා. ඔහු ඉදන් මට මෙහෙම කල්පනාවක් ඇති වුණා, මෙහෙම දෙයක් නිසා තමයි මට මෙහෙම සිත් උපදුනේ කියලා. ඒ විදිහට මේ විදිහේ අවිද්‍යාව නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මයන්ගේද මුලාවටපත් වෙනවා. මේකේ තවත් අපිට විග්‍රහ කරගත යුතු බොහෝ තැන් තියෙනවා. මම මේ වෙලාවේ ඒක කතා කරන්න යන්නේ නැහැ. ඊළඟ දේශනාවේදී යම් වැදගත් දෙයක් තිබුණොත් මම ඒක මෙතෙන්ට අදාළ කරලා කතා කරනවා. නැත්නම් අපිට ඊළඟ කතා කරන්න තියෙන්නේ සංඛාරපච්චය විඥානං කියන කාරණාව. සංඛාරය නිසා විපාක විඥානය ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ. ඒ නිසා අද අවිද්‍යාපත්‍ය සංඛාරා කියන කාරණාව කතා කරා. ඊට පස්සේ තව එකක් තියෙනවා, ආනිච්ඡාභි සංඛාර කියන කාරණාව. එතකොට ආනිච්ඡාභි සංඛාර කියලා කියන්නේ අපි කතා කරා මොනවද? අරූපාවචර කුසල චේතන ආනිච්ඡාභි සංඛාර. ආනිච්ඡාපි ධර්මියෝ හම්බෙනවා කුසල විපාක ක්‍රියා කියලා. අපිට ධර්මතා 15ක්ම හම්බෙනවා, 12ක් අරූපාවචර ධර්ම ටික. නමුත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින සංඛාර කියනකොට ගන්නෙ විපාක ක්‍රියා නෙවෙයි, අවිද්‍යාව නිසා උපදිච්චි කර්ම බවට පත් වෙච්ච. එතකොට අපිට ගන්න තියෙන්නේ ආනිච්ඡාපි සංඛාර හැටියට මොනවද? අරූපාවචර කුසල චේතනා හතර පමණයි. ඒක ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාව, උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒ නිසා කෙනෙක් අරූපාවචර ධානයක් උපදවා ගන්නෙම එයා කල්පනා කරනවා මේ රූපය නිසා බොහෝ දුක් උපදින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ කාම ධර්මයෝ නිසා, මේ රූප ශබ්ද ගන්ධ පංචකාමයන් නිසා සංසාරේ බොහෝ දුක් විඳින්මින් දුක් ගැහැට ලෙඩවීම්, ඒ මහලු වීම්, ජරාවටපත් වීම් ආදී මහා දුක් ගොඩක්. ඒ වගේම තිරිසන් අපාය, ප්‍රේත ලෝකේ මේ වගේ උපදින්නේ මේ කාමයට ඇලුම් කරපු නිසා නේද කියලා, මේ මෝඩකම කාම රූප ධර්මයන්ගේ තියෙන නිසා මේ දුක් විඳින්න වෙනවා කියලා දැකලා යා අරූපය තුල රූපේ නැති නිසා මේ කිසිදු දුකක් නෑ නේද කියලා යා කල්පනා කරනවා. කල්පනා කරලා රූපේට තියෙන මුලාව, රූපේට තියෙන ආසාව යටපත් කරගන්නවා ධ්‍යාන බලයෙන්. දැන් ඒ මුලාව ප්‍රත්‍ය වුණා ආනිච්ඡාභි සංඛාරයක් උපදවා ගන්න. ඒ නිසා ඔහු ඒ අරූපාවචර ධ්‍යානයක් උපදවා ගන්න බලවත් සිතක් තිබුණා. කොහොමරි මේ කාම වලට තියෙන ආසාව අයින් කරගන්න ඕනි, කාමයේ කියන එක වැරදි දෙයක්, නිස්සාර දෙයක් කියලා ආන්නේ අවිද්‍යාව බලවත් ලෙස උපකාර කරා. ඒ නිසා කියනවා ආනිජ්ජාභි සංකාරේට අවිද්‍යාව උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් පත් වෙනවා කියලා. මේක තව ගොඩාක් විස්තර කරන්න ඕනේ කාරණාවක්. නමුත් අපිට සාකච්ඡාවට කාලෙ මදි. ඒ නිසා ඒ විදිහට පුඤ්ඤ අපුඤ්ඤ ආනිජ්ජාභි කියන සංකාරයන් අවිද්‍යාව නිසා ඇති වෙනවා කියලා අපි දත යුතුයි. තව මේක ඔබ සාකච්ඡාවට හො ගන්න පුළුවන්. මේකේ නොතේරිච්ච කාරණා ඔබට ගන්න පුළුවන් මේ මුලින් කතා කරපු දේවල් තුල හෝ. ඒ නිසා මේක දැන් මම අවසන් කරනවා සාකච්ඡාවට ඉඩ තබලා. හැම දිනාටම තෙරුවන් සරණයි. ප්‍රශ්න තියෙන දේවල් මේ වෙලාවේ අහන්න පුළුවන් කාට හරි තියෙන දේවල්.
සනස අවසරයි තෙරුවන් සරණයි. ඉතාමත් වටිනා ධර්මදේශනාවක්. එතන මම මේක අහද්දි මෙහෙම ප්‍රශ්නයක් මතුණා.
ඔව්.
මේක දැන් වැදගත් දන්නේ නැහැ. හැබැයි දැන් ස්වාමිනාස දැන් මේ ප්‍රති විස්තරයේදී අපි හිතමු දැන් මනුෂ්‍යයන්ට මනුෂ්‍ය වර්ගයාට සමාන ගති පැවතුම් තියෙනවා කියලා අපි හිතමු. දැන් ලස්සනයි කියලා හිතනොත් බොහෝ දෙනෙකුට ඒක ලස්සන වශයෙන් දකින්න පුළුවන්. ඒ කියන්නේ මලක් වගේ දෙයක්. බොහෝ මනුෂ්‍යයන්ට ලස්සනයි. නමුත් ඒක බල්ලෙකුට එහෙම නොවෙන්න පුළුවන්. කොට බොහෝ දෙනෙකුට අකමැති දේවල් ඒ තත්ත්වය ඇති වෙන්නේ කොහොමද ස්වාමිනාස? ඒක
ඇති වෙන්නේ මේ අරමුණ මත තියනවා. අපි අරමුණ බෙදෙනවා. ඒක ඔය ආරම්භණය කියන කාරණාව කතා කරන ඉෂ්ඨාරම්භණ අනිෂ්ඨාරම්භණ කියලා කාරණාවක් ගැන කතා කරනවා. ඒතකොට මේ ඉෂ්ඨාරම්භණේ විපාක ගැන කතා කරනකොට පේනවා ඉෂ්ඨ විපාක අනිෂ්ඨ විපාක. දැන් අපිට චක්කු විඥානයක් උපදිනකොට ඒ චක්කු විඥාන සිතට අරමුණුනේ හොඳ යහපත් රූපයක් නම් ඒකට කියනවා ඉෂ්ඨ විපාකයක් කියලා. බුදුරුවක් දැකීම කුසල විපාකයක්. බුදුරුව කියන එක ඉෂ්ඨ රූපාරම්භණයක්. ඒක නිසා කෙනෙකුට බොහෝ හැමෝටම ඒක හොඳ සිත් උපදින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඉෂ්ඨ අනිෂ්ඨ බව අපි තුල ඇති වෙච්චි හිතෙන් බෙදෙන එකක් නෙවෙයි. ඒ ඉෂ්ඨ අනිෂ්ඨ බව ආරම්භණයෙන් බෙදෙන එකක්. ඒ නිසා එහෙම රූපාරම්භණ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉෂ්ඨා කාන්තා මනාපා පිය රූපා රජනීයා කාමූප සංහිතා රූපා සබ්දා ගන්ධා රසා පොට්ටබ්බා කියලා. එතකොට ඒ විදිහට ඒ ඇතම් රූප තියෙනවා ඉෂ්ඨකාන්ත. ඒ නිසා බොහෝ දෙනාට ඒ අරමුණේදී ඒ විදිහට ලෝභ සාගත සිත් උපදින්න පුළුවන්. බුදුරුව දැකීමෙන් බොහෝ දෙනාට හොඳ කුසල් සිත් උපදින්න පුළුවන්කම තිබුණේ ඒ අරමුණ තුල එහෙම ශක්තියක් තිබුණ නිසා. ඒකට කියන ආරම්භනාදි ප්‍රතිශක්තිය කියලා. ඒක ඒ රූප ධර්මයේ තුල තිබුණ එකක්. ඒ නිසා අපිට ඇති වෙන්න පුළුවන් කුසල් අකුසල්. දැන් අපි කියමුකෝ අනිෂ්ඨ අරමුණ කියන එක මලකුණක් කියන එක ස්වභාවයෙන්ම අනිෂ්ඨයි. මිනිස්යාට මේකේ පිළිකුලක් ඇති වෙනවා. ඌරට මේකේ, බල්ලට සුනකයාට මේකේ. හැබැයි එයාට ලෝභ මුල සෝමනස්ස සාගත සිතක් උපදිනවා. හැබැයි මේක ඌරට සෝමනස්සයක් ඉපදුනත් බල්ල මේ මිනිස්යාට දෝමනස්ස සිතක් ඉපදුනත් අරමුණ අනිෂ්ඨ අරමුණක්මයි. ඒ නිසා ඒ විදිහට අරමුණ මත තියෙන ඒ ශක්තිය මත පදනම් වෙලා තමයි අපිට ඒ විදිය විවිධාකාරයේ සිත් සමාන සිත් උපදින්න පුළුවන්කම තියෙන්නේ. පෙරවස් සරණයි.
දේශනාවක් ඔබවහන්සේ කරන්නේදුන විශේෂයෙන් මේ ආසේවන පත්‍ය ගැන ඔබවහන්සේ හයිලයිට් කළේ මේ අර අපුඤ්ඤාභි සංකාර වුණාට මට ඔබවහන්සේ කියපු අනිත් ඒවායින් පොඩ්ඩක් පේනවා. දැන් ඒක පටිච්ච සම්පාද නිරෝධයටත් ප්‍රත්‍ය වෙනව නේද කියලා. මොකද දැන් එක පොඩක් ඔබ වහන්සේ මේක පෙන්වනකොට පෙන්වන්නේ අර සංඛාර ආරමුණ කරලා අනුලෝම චිත්තය නිර්වාණය ආරමුණ කරන ගෝත්‍රභු චිත්තයේ ආසයන් ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා.
ඔව්.
ඒවත් මට හිතෙනවා දැන් ඔය ධානා වඩනකොට විතක්ක ਵਿਚාර කරන්නේ ආසේවන කරගන්න. ඒ වගේම බුදුහාමුදුරෝ, ඒක තමයි මගේ ප්‍රශ්නේ, බුදුහාමුදුරෝ දැන් අපිට කියනවානේ භාවිතා බහුලිකතා කරන්න කියලා.
ආ
මගේ ප්‍රශ්නේ තමයි දැන් මේ ප්‍රඥාව ඔබ වහන්සේ මේකේ පෙන්වා දුන්නේ අවිද්‍යාවෙන් ප්‍රත්‍ය වෙන හැටිනේ.
ඔව්.
මට හිතෙනවා මේක මේ ප්‍රඥාවනොත් ප්‍රඥාවටත් ප්‍රත්‍ය කරගන්න පුළුවන් එකක්ද කියලා මේ ආසේවන ප්‍රත්‍ය.
නා හරි හරි. එහෙම කිසියම් ගැටලුවක් නෑ. ඒ බොහොම හොඳ ප්‍රශ්නයක්. මම උපමාවක් ගත්තේ අකුසලයේ. මොකද මම ඒ අකුසලයේ ගන්න හේතු වෙන්නේ ඇත්තටම අපිට දුරුකල යුත්තේ අකුසලයේ නිසා. මේක අපේ ජීවිතේට වැදගත් වෙන්නේ ඒක නිසා ඒ හිත ගත්තේ. නමුත් මේ ආශයවන ශක්තිය හැම සිතකම යෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ ආශයවන ප්‍රත්‍ය කියන එක ප්‍රත්‍ය උපකාර වෙන්න පුළුවන්. කුසල සිතේ දැන් අර ඒ මහත්මිය කිව්වා වගේ දැන් ගොඩාක් වෙනන භාවිතා බහුලීකතා යානිකතා වස්තුකතා අනුකිතා පරිචිතා කියලා මේ කුසලය පෙන්වන්නේ ආශේවන ශක්තිය තමයි ඒ පෙන්වන්නේ. සූත්‍ර ක්‍රමවල ආශේවන ප්‍රත්‍ය ඔන්න ඔය විදිහටමයි කියලා තියෙනවා. එතකොට ඒක ආශේවනේ කියන වචනේ කිව්වේ නැතුව භාවිතා බහුලීකතා කියලා කිව්වම අර මුලින් මුලින් උපදිච්ච කුසල් සිත් පසුව පසුව උපදින කුසල් සිත් වලට ආශේවන ප්‍රත්‍යම් ප්‍රත්‍යය. ඒක අපිට විග්‍රහ වාක්‍ය ගත්තොත් හම්බෙන්නේ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං ආශේවන ප්‍රත්‍යේන ප්‍රත්‍යෝ කියන. පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං ආශේවන ප්‍රත්‍යේන ප්‍රත්‍යෝ කියලා ඒ පාළි විග්‍රහයේ තියෙන. හැබැයි මං ගත්තේ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යෝපේ. අන්න එතකොට මං අකුසලයේ ගත්තට මේ පෙළේ ඒ මේ ගත්තාම මේ ආසේවන සත්‍ය කුසල් තුලක් තියෙන අකුසල් තුලක් තියෙන. ඒ වගේම අර කියපු අව්‍යාකත කියන ක්‍රියාව්‍යාකතයත් තුල තියෙන. හැබැයි විපාකයේ තුල ආසේවන සත්‍ය නැහැ. ඒ වගේම ඒක අපි තේරුම් ගන්න ඕනේ මේ ආසේවන සත්‍ය කුසලයෙන් අකුසලයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි වරදවා තේරුම් ගන්න එපා. අවිද්‍යාව ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා පුඤ්ඤාභි සංකාර ඇති වෙනවා කියලා ගත්තොත් වැරදි. ඒක වෙනම කතාවක්. එහෙම වුණොත් මේ අපිට අකුසලය නැවත නැවත ඇති වෙලා කුසල් ඇති වෙනවා කියන එක වෙනම කාරණාවක්. එතකොට කුසල් සිත් නැවත නැවත ඉපදීමෙන් ආසේවන ශක්තිය ලැබුවේ මුලින් මුලින් උපදිච්ච කුසල් සිත්වල තමයි ආසේවන ශක්තිය ලැබුණේ. එතකොට අවිද්‍යාව ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණා මිසක් ආසේවන ශක්තිය නෙවෙයි ඒ වෙලාවේ කුසලයට ප්‍රත්‍ය වුණා. උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් හෝ ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන ඒ නිසා මේ නිසා මෙතන පටලා ගන්න එපා. අපිට හිතෙන්න පුළුවන් දැන් අපි අකුසලයක් නැවත නැවත සීකර කර ඒකේ ආදීනව බලන්න බලන්න දැන් මේ අකුසලයක් ආසේවන වෙලා නැද්ද කුසලයට කියලා. එහෙම හැඟීමක් අපිට එන්න පුළුවන්. නෑ, එතන ආසේවන ශක්තියක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. එතන උනේ ඒ අකුසලයේ අරමුණු වීම විතරයි. නැවත නැවත අරමුණු වෙලා හැබැයි ඒ විනාඩි 5ක් නම් ඒක කරේ එයාට විනාඩි 5 තුලම හටගatti කුසල්සිත්. ඒ කුසල් සිත් ඇතුලේ තමයි ආසේවන ශක්තිය තිබුණේ. ඒක වෙනම කාරණාවක්. නමුත් අපේ මේ මහත්මිය අහපු ප්‍රශ්නය අනුව ආසේවන ශක්තිය කුසලෙත් තියෙනවා අකුසලෙත් තියෙනවා අව්‍යාකතෙත් තියෙනවා. හැබැයි ඒක විපාක අව්‍යාකතේ නෑ, විපාක සිත් තුල නෑ, ක්‍රියා සිත් තුල පමණයි ඒක යෙදෙන්නේ. එතකොට කුසලයේ ආසේවන සත්‍ය ලැබෙන්නේ කුසල් කුසල්, අකුසලයේ ආසේවන ලැබෙන්නේ අකුසල් අකුසල්. ඒ නිසා ආසේවන ශක්ති මේ තුන් වර්ගයේම තියෙනවා. ඒක ලැබෙන විදිහයි අපි තේරුම් ගන්න ඕනේ. තේරුණාද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි. තව පොඩි එක ප්‍රශ්නයක් අහන්නම් ගයිතගෙන මේ. ඔව්. ඔබ වහන්සේ කිව්වාදාලානේ දැන් ආසේවන ප්‍රත්‍ය වෙන්න නම් සිත් දෙකක් එක ගාව තියෙන වෙන්න. එතකොට මට නිකන් හිතුණා දැන් අපි හිතමු දැන් හිතට අකුසලයක් ඇවිල්ලා තියෙන වෙලාවක ඒක නිසානේ දැන් අපිට මේක ආසේවන්නේ නොවෙන්නනේ. දැන් අපි විදර්ශනාවක් හරි
කරන්නේ
මොකක් හරි ඊළඟට වෙන සිතක් ඇති කරගන්න. එතකොට එතන ආසේවනේ කඩන්නද?
ඔව්. එහෙම තමයි. ඒ අකුසලයේ ආසේවනේ කඩනවාද? ඒ වෙනුවට කුසල ආසේවනයක් ඇති කරගන්න. මොකද අකුසලයක් ආසේවණි වුණොත් ඒක හානිදායකයි. ඒක අපිට සසර යන්න හේතු නැහැ. මේ කුසලයක් ආසේවණි වුණා කියලා ඒක අපිට මේ දුක් උපද්දවන්නේ නැහැ. සසර උපදිනවා. හැබැයි ඒක සැප විපාක ගෙනත් දෙන්නේ. හැබැයි ඒ කුසලයේ පහසුවෙන් අයින් කරගන්න පුළුවන්කමක් තියෙනවා ලෝකෝත්තර ධර්ම උපදවා ගැනීම. ඒ නිසා අකුසලයේ ආසේවණයේ වෙන එක හානි කර නිසා ඒ වෙනුවට කුසල් ආසේවණයේ කිරීම තමයි යෙතන කරන්නේ. ඒක උඩර නැතිවේ අකුසල් ආසේවන ශක්තිය තමයි නැසුවේ. හරිය.
අදාළ ප්‍රශ්නයක් දැන් අකුසල චිත්තයක් අකුසල අරමුණක් මේ දිගින් දිගට ආසේවනය කරන එකද විතක්ක විචාර කියන එකෙන් අපි අදහස් කරන්නේ ඊට ප්‍රපංච සංකාරයක් බවට පත් වීමට ඒ ආසේවනය බලපවත්වනවාද කියන එක.
අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒක තමයි. ඒ මේ මේ විතක්ක ਵਿਚාර කියන්නේම ආසේවන ශක්තිය තමයි. අපි ධර්ම වශයෙන් ගත්තොත් එතන ආසේවණය කියන තැන විතක්කය ਵਿਚාරය විතක්කය කියන්නේ නැවත නැවත ඒ අරමුණටම සමුනන බව, ඒ වගේම ඒ අරමුණේ නැවත නැවත හැසිරෙන බව කියන මේ ධර්මතා දෙකක් හිතක් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ තුල මේ ආසේවන ශක්තිය තමයි එතන ධර්මයක් වශයෙන් ගත්තොත් විතක්කය තුල ආසේවන ශක්තියක් තිබිලා තියෙනවා. විචාරයේ තුල ආසේවන ශක්තියක් තිබිලා තියෙනවා. ඒ නිසා මේ අර අපි මුලින්ම කතා කරේ අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්ම කියන ඒවා අනිකක් ශක්තියින් කියනවා ඒ ධර්මයන් තුල තියෙන දේවල්. ඒ නිසා මේ ආසේවන පත්‍ය ශක්තියින් අපිට ධර්මයන්ගෙන් තොරව කතා කරන්න බෑ. ඒ මොකද ඒ ශක්තියින් ඉබේ හට ගන්න දේවල් නෙවෙයි. ඒ නිසා ධර්ම ටික ඇහිඳොත් අපිට හම්බෙන්නේ එක්කෝ විතක්කය, ਵਿਚාරය, අවිද්‍යාව, කුසල් පැත්තෙන් ගත්තොත් අර වගේ වේදනාවක්, සංඥාවක් මෙහෙම හම්බෙනවාද? ධාන වගේ සිත්වල ගත්තොත් එතන මතුවලා පේන්න තියෙන්නේ විතක්ක ਵਿਚාර කියන ධර්මයන්ගේ තමයි ආසේවන ශක්තිය. ඒ නිසා ඒක ආසේවන ශක්තියක්. ඒ ශක්තිය ඒ ධර්මයන්ගේ තුල තියෙනවා. ඒ නිසා අපි යන්නේ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ආසේවන ප්‍රත්‍ය ශක්තිය එකක්, ඒ ධර්මයෝ අනිකක්. මේ දේවල් එකකින් එකට සම්බන්ධයි කියන කාරණා. තේරුණාද දන්නේ නේද?
බොහොම පිං සාමිනාස්.
දේරුවන් සර්ණයි අපේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම දේශනාව කනට නීපැණි වක් කරනවා වගේ ඒ තරමටම ප්‍රියයි. ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය දැන් මෙතන සූවිසි ප්‍රත්‍යක් ගැන කතා වෙනවා. එතකොට අපිට මේ අධ්‍යයනය වෙනවද මේ ප්‍රත්‍යයන් 24ෙම වෙනස? ඒ අතරතුර අපි කොහොමද මේ කොහොමද උදාහරණයක් හැටියට මේ විදර්ශනාවේදී මේ ප්‍රත්‍යයන් භාවිතා කරන්නේ කියන එක ගැන පොඩි විස්තරයක් හරි පසුව ඔබ වහන්සේගේ දේශනාවට හරි ඇතුළත් වෙනවා නම් මට හිතෙනවා හුඟා වැදගත් වෙයි කියලා විදර්ශනාව.
ඔව් දැන් අපි ඇත්තටම මේ ඒක තමයි කතා කරේ. දැන් මේ විදර්ශනාවට කොහොමද මේ ප්‍රත්‍ය ශක්තියෙන් ඇතුළත් වෙන්නේ කියලා මේ අවිද්‍යාව කියන එක මොන ආකාරයකද සංකාරයට උපකාර කියන කාරණාව අපි දැන් කතා කරා. එතකොට ඒ විදිහට දැන් අපි ගත්තාම මේ එතන විදර්ශනාවට ගන්නෙම ඒ පත්‍ය ශක්තිය හා ඒ ධර්මයන් ගවේෂණය කිරීමෙන් පරිශීලනය කිරීමම්මයි අපිට ඒ මේ විදර්ශනා ඥාන උපදවා ගන්නෙ. ඉතින් ඒ නිසා මේ ඒක ගැනම තමයි අපි මුලින් කතා කරේ අර විදිහට මේ ප්‍රත්‍ය කියන මොකද්ද, ධර්මයේ කියලා කියන්නේ මොකද්ද, ඒ ධර්මයන් මතු කර ගන්න ඕනේ, වේදනාදී ධර්මයන් මේ ඔක්කොම අර මුලින් කතා කරපු විදර්ශනා ඥාන ඔක්කොම මෙතෙන්ට සම්බන්ධ කර ගන්න පුළුවන්. ඒකේ මම හිතන්නේ ඒකට අපි ගලපා ගන්න විතරයි තියෙන්නේ. විස්තරය එතෙන්ට ගලපා ගත්තාම මම හිතන්නේ අපේ මහත්තයාගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙයි කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ 24ම අපිට ඒ ප්‍රත්‍යංගේ වෙනස අධ්‍යයනය වෙනවද අපි සම්මාස?
ඔව් ඔව්. හැබැයි මෙහෙමයි, ඒ ප්‍රත්‍ය 24 ගත්තාම ඒක හැම සිතකම ප්‍රත්‍ය 24 යෙදෙන්නේ නැහැ. ඒ සිතට අදාළව යෙදෙන ප්‍රත්‍ය ශක්තියන් තියෙනවා. ඒ වගේම ඒ ප්‍රත්‍ය ධර්මයන් තියෙනවා. ඒ එක්කෙනෙකුට විරුද්ධ ප්‍රත්‍යශක්තියන් කියනවා. ඉතින් ඒවා අපි වෙන් කරගන්න ඕනේ. කවදාවත් මේ ප්‍රත්‍ය 24ක් තිබුණාට 24 එක හිතකයේ දෙන්නේ නැහැ. ඕකමනේ දැන් අපිට පටිසම්පාදේ හම්බෙන්නේ. පටිසම්පාදේ අවිජ්ජාපච්චය සංඛාරා කියලා කිව්වහම සංඛාර තියෙනවා පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ඡාභි කියලා. කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර මේ ඔක්කොම අවිද්‍යා ප්‍රත්‍ය. හැබැයි කවදාවත් එක සිතක ඔය ටික හටගන්නවද නෑ. පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ඡාභි කවදාවත් එක සිතක හටගන්නේ නෑ. නමුත් එහෙම අපිට සඳහන් වෙනවා ඒ වගේ සූවිසි ප්‍රත්‍යක් තියෙනවා. ප්‍රත්‍ය සූවිස්සක් තිබ්බට මේ වගේ ප්‍රත්‍ය සුදුසු ආකාරයට හිතට අනුව ගලපා ගන්න ඕනේ. හැබැයි මතක තියාගන්න ඕනේ කවදාවත් හිතක් උපදින්නේ නැහැ එක ප්‍රත්‍යක් විතරක් ප්‍රත්‍ය වෙලා. එනිසා ප්‍රත්‍ය ධර්මියෝ බොහෝ විට කීපයක් ප්‍රත්‍ය වෙලා තමයි යම් ඵල ධර්මයක් උපදින්නේ. ඒතකොට ඵලයද එකක් නෙවෙයි විපාකයේ දෙකක් නෙවෙයි. එනිසා රූපය ගත්තත් තනි රූපයක් උපදින්නේ නැහැ. ඒ රූපයක් ගත්තාම රූපස්කන්ධය කිව්වම රූප රාශියක්. ඒතකොට ඵල වශයෙන් රාශියක්. ඒක උපදින්න හේතු ගත්තාම හේතු ධර්ම රාශියක් තියෙනවා. ඒ නිසා හේතුව එකක් වෙන්නේ නැහැ. හේතු කීපයක් වෙන්න පුළුවන්. ඵලයක් එකක් වෙන්නේ නැහැ. නානා ඵල වෙන්න පුළුවන්. නානා හේතු තුලින් නානා ඵල මිසක් ඒක හේතුවකින් ඒක ඵල උපදින්නේ නෑ. එනිසා ඒකත් තේරුම් ගන්න ඕනේ. හැබැයි සියලු හේතු හේතු වෙන්නේ නෑ යම් ඵලයක් උපදින්න.
තේරුණා ස්වාමීනි.
අවසරයි ස්වාමීන් වහන්සේ. ගිය සුමනසේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශක ධර්ම සාකච්ඡාවේදී ප්‍රකාශ කරපු කරුණක් ගැන මට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. නැව් මේ ගිය පාරපු ස්වාමීන් වහන්සේ තේරුණ විදිහට ප්‍රකාශ කරා පුණ්‍ය කර්ම වලින් අකුසල කර්ම අඩු වෙනවා කියලා ස්වාමීන් වහන්සේ. මම හිතාගෙන හිටියේ පුණ්‍ය කර්ම වෙනම ඵල දෙනවා අකුසල කර්ම වෙනම ඵල දෙනවා කියලා. මම දැනගෙන හිටියේ පුණ්‍ය කර්මයක් හින්දා අකුසල කර්මයක විපාකය අඩු වෙනවා කියලා ස්වාමීන් වහන්සේ.
මාතෘකාවක් ඉතින් ඒ නිසා ඒක තේරුම් ගන්න ඕනේ අපි. දැන් ඇත්තටම යම් න්‍යායකින් කිව්වොත් අපි කියමුකෝ කෙනෙක් සත්තු මරලා දන් දෙනවා. සත්තු මැරීම කියන එක අකුසලයක්. ඒක එක වෙනම විපාකයක් හම්බෙනවා. ඊට පස්සේ තව කෙනෙක් දානෙ දුන්න නිසා දාන විපාක තව සිද්ධියක්. මේ දෙක දෙකක්. ඒ නිසා දාන චේතනාව ඉදිරිපත් වුණොත් එයාට ඉෂ්ට විපාක දෙනවා. හැබැයි ඒක නිසා සත්තු මැරුවා කියලා සිවුනොත් අනිෂ්ට විපාක වෙනත් දෙනවා.
හරි ස්වාමී.
එතකොට එහෙම වීමක් තියනවා. එහෙම එකක් නැතුව නෙවෙයි. නමුත් මේ සිද්ධාන්තයේ ඇතුලේ තව කර්මයක් තියෙනවා. උපඝාතක, උපපීඩක, උපස්තම්භක කියලා ධර්මතාවයක් තියෙනවා. අන්න ඒ ශක්තියක් මේ කර්මය තුළම තියෙන එක. ඒ නිසා උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කියමුකෝ තිරිසන් සතෙක් වෙලා ඉපදුනාට තිරිසන් සතා ඉපදුනේ අකුසල් සිතකින්. නමුත් ඒ සතා පෙර කරලා තිබූ කුසල් නිසා ඒ සතාට බල්ලෙක් නම් ඔහුට ගෙදරදී ආහාර පාන ඉන්න තැන් මේ සියල්ල උසස් ලෙස ලැබෙනවා, සැලකිලි ලැබෙනවා. එතකොට මේ උපස්තම්භකයක් ඇවිල්ලා තියෙනවා. අර අකුසලයක් වුණාට, පූර්ව අකුසලයක් වුණාට පෙර කරපු කුසලයෝ අර අකුසලයේ බල්ලෙක් වෙලා ඉපදිලා ඒකෙන් දුක් විඳින්න තියෙන දේ වළක්වලා තිරිසංගත සතෙක් වුණත් ඒ ආත්මය තුළ සැප විපාක ගෙන දෙන්න අර පෙර කරපු කුසල් උපස්තම්භන හැකියාවක් තිබිලා තියෙනවා. එතකොට උපස්තම්භක ශක්තිය. ඊට පස්සේ උපඝාතක ශක්තිය කියලා කියන්නේ සමහර විට කෙනෙක් මිනිස්සෙක් වෙලා ඉපදිලා මිනිස්සයා වශයෙන් ඉපදිලා අවුරුදු 100ක් ජීවත් වෙන්න අවශ්‍ය තිබුණා. නමුත් හිටි හැටියේම පෙර කරපු ප්‍රාණඝාත අකුසලයක් පරිසම් දීලා හිටි හැටියේම රියානතුරක් වෙලා මරණයටපත් වෙනවා. අර කුසලයට උපඝාතක කර්මයක් ඇවිල්ලා අර කුසලේ නසලා දැම්මා. ඒ විදිහට ප්‍රත්‍යවීමක් මේ කුසලය නිසා අකුසලයට, අකුසලය නිසා කුසලයට, මෙහෙම උපස්තම්භක, උපපීඩක, උපඝාතක කියන ශක්තියක් තියෙනවා. ඒක එකක්. අනිත් පැත්ත තමයි අපි යම් බලවත් කර්මයක් කරොත් මේ කර්මය බලවත් වෙන්න අවිද්‍යාව කියන ධර්මය හේතු වෙලා තමයි මේ කර්මය බලවත් වෙන්නේ. ඒ වෙනුවෙන් දැන් ඊට පස්සේ අපි ධර්ම ශ්‍රවණී කරලා මේ අකුසල කර්ම කියන්නේ මේවයි, අකුසල කර්මයේ ප්‍රතිසන්ද විපාක දෙනව නම් දෙන්නේ මෙන්න මේ මෝඩකම නිසා කියලා කෙනෙක් දැනගෙන, අර අකුසලයක් අපි කරපු දේ තියනවා ඉන්නවා කියලා ගත්තු නිසානේ මේ අකුසලය දැන් පවතින්නේ. දැන් එයා දකිනවා මට බොරුවක් කියන්න හේතුණානම් ඒ හේතු වෙච්ච රූපයත් එතන නිරුද්ධයි, වේදනාවත් නිරුද්ධයි, සංඥාවත් නිරුද්ධයි, සංකාරයේ විඥාන මේ සියල්ලම නිරුද්ධයි. නමුත් ඒතන කර්මයක් අඩගත්තනම් කර්මයේ කොහරි මෙහි තැම්පත් වෙනවද? නැහැ. ඒ චේතනාවත් නිරුද්ධයි. නමුත් ඒව ඇති බවට ගන්න මෝඩකම අපි තුල තියෙන නිසා මේකේ විපාකේ සකස් වෙනවා. යම් දවසක ඔහු සම්මාදිට්ඨිය උපදවාගෙන අර හටගත්තු ධර්මයේ Nirodhe දැක්කොත් ඔහුට ඒකෙන් ප්‍රතිසන්ද විපාකයක් දෙනවද? මැරෙනකොට තමන්ට අර අපි කිමු තරහ හොඳට ඒක තේරගන්න මට ආවා මේ භාවනා කරන්න පෙර තරහ සිත් බොහෝ ඉපදුනා. පසු කාලෙකෝ මෛත්‍රී භාවනාව කරලා අර ද්වේෂය නැති කරගත්තා. දැන් ඒ අරමුණ හම්බුණාට යට තරහක් එන්නේ නැහැ. මුලින් හම්බුණා. දැන් මොකද වුනේ? එයාට පසුව උපදවාගත්තු කුසල ශක්තියෙන් අර අකුසල බලය යටපත් කරාද නැද්ද? යටපත් කිරීමක් නේද? ඒ නිසා කර්ම නිරෝධය කියන එකක් මේ ශාසනයේ තියෙනවා. කර්ම නිරෝධයක් නොතිබුණා නම් අපිට කරපු කර්ම විඳලම අවසන් කරන්න වෙනවා නම් කවදාවත් අපිට මේ රහත් වෙන්න පුළුවන් කමක් නැහැ. කර්මක්ෂය කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා ඒක පටලා ගන්න එපා. අරම වීමකුත් තියෙනවා. නමුත් මේ ශාසනය විතරයි මම ඒකයි කිව්වේ ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනයේ හැකියාවක් තියෙනවා ඒ කර්ම ටික සේ කරලා දාරා මාර්ග ඥානයක් උපදවාගෙන ඒව විපාක දීමේ හැකියාව සා මුලින්ම නැති කරලා දාන්න ප්‍රතිසංවි විපාක
මට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ කිව්වා අකුසල් කරාම ඒක හිතල හිතනකොට කුසලපත් අර්ම පතියක් නැහැ අකුසල කියලා. එතකොට සම්නාස කුසල් කරාම ඒක ගැන හිතන්න පුළුවන්ද? කුසල් කර
පුළුවන්. ඒ කුසලයක්වත් නාසය වෙන ප්‍රත්‍ය වෙලා කුසලේ ශක්තියක් බවට පත් වෙන්න පුළුවන්. දැන් ඒකනේ කියන්නේ. දැන් කුසලයක් කරනකොට අර කියන පූර්ව චේතනා, මුංචිත තේන, අපර චේතනා කියන පාරමිතාවක් බවට පත් වෙනනම් කුසලයක් කරන අවස්ථාවෙත් මේක ගැන හොඳට සිහි කරගන්න. කුසලයක් කරන්න පෙර කරන අවස්ථාවේ කරලා ඉවරලා නැවත නැවත මේ කුසලය සිහිපත් කරන්න කියනකොට අර කුසලය කියන එක ආසේවන ප්‍රත්‍යයෙන් පත් වෙලා ඒක කුසලයේ බලවත් එකක් බවට පත් වෙනවා. ඒකම තමයි අපි දැන් ඒ කුසලයේ දැන් දෙපැත්තක් තියෙනවනේ. කෙනෙක් දානයක් කරලා ඒ දාණයෙන් දිව්‍ය සැප බලාපොරොත්තු වෙන ඒක නැවත නැවත සිහි කරනවා. දැන් මේක සසර යන්න හේතුව. නමුත් අපි දානයක් දුන්නා. දැන් මේ දාන චේතනාව නැවත නැවත සිහි කර කර බලවත් කරන්නේ මොකක් නිසාද? අනේ මේ දාන චේතනාව නිසා මට මේ දුක් කෙලවල කරගන්නම ලැබේවා. සත්පුරුෂෝ හම්බෙන්න සුදුසු ප්‍රදේශයන් වල ඉපදිලා මට මේ කෙලෙස් දුරු කරගන්න මේ දාන චේතනාව හේතු වේවා කියලා ඒ විදිහට අර දාණය ගැන ආසේවණී කරනවා. දැන් ඒක කුසල් සිතක් බලවත් වුණා. නමුත් මේ කුසලයෙන් විපාකය නිර්වාණයේ පැත්තට තමයි හරවන්නේ. ඒ නිසා අපේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරලා දෙන බව කර්මය තුල තියෙනවා. දැන් අභිනිහාර කියන්නේ ඒවනේ. බෝසතාණන් වහන්සේ කල්ප අසංකේය ගානක් සර්වඥතා ඥාණයම අරමුණු කරගෙනයි පින් කරන්නේ. එතකොට ඒවස් හැම කුසලයක්ම සර්වඥතා ඥාණයටයි උපකාර කරලා තියෙන්නේ. ඒ වගේ කෙනෙක් රහත් බව අරමුණු කරගෙන කුසල් කරනවා. ඒවා නැවත නැවත සිහි කරනවා. ඒ නිසා අපි භවය ප්‍රාර්ථනා කරගෙන කුසල් කරනවා නම් ඒක සුදුසු නෑ. නමුත් නිවන ප්‍රාර්ථනා කරගෙන කුසල් කරොත් ඒ කිසිදු කුසලයක් අපිට සසර යන්න හේතු වෙන්නේ නෑ. සසර ගලව ගන්නමයි හේතු වෙන්නේ. මේ නිසා ඒක පටලවා ගත්ත අය තමයි කුසල් කරන්න එපා, කුසල් කරොත් සසර යනවා කියලා මේ වැරදි අදහසක් ඔළුවලට දාලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටියක්. මේ කර්මයෙන් කරන මේ හැරවීම උපකාරත්වය නොදන්නාකම නිසා. අවතරවත් සරණයි.
සාකච්ඡා වෙන්නේ මිනුන කාලය දැන් ගෙවිගෙන යනවා. ඒක නිසා මම හිතනවා ස්වාමීන් වහන්සේගේ ලංකාවේ වෙලාව ගැන ඉතලා අපි මෙතන අද දවස සාකච්ඡා නිමා කරමු කියලා. ඒ අනුව අද දවසේ සුපුරුදු පරිදි අප කෙරේ මහත් වූ අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාළ ඒ උතුම් සත්‍යධර්මය අපට විස්තර වශයෙන් පාදා දුන් ගෞරවනීය ඉලපේගම අත්දැකසේ ස්වාමීන් වහන්සේට සියලු දෙනා වෙනුවෙන් ස්තුති පූර්වක පුණ්‍යානුමෝදන කරන අතරම ඔබ වහන්සේ පතන්නා වූ ආකාරයෙන් සසර ගමන නිමා කර ගැනීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු. එසේම අද දවසේ මේ වැඩසටහන නිමා කරන මෙන් ඔබ වහන්සේ
හොඳයි. එමනම් අද දවසේදී මේ විදිහට අපි උතුම් ධර්මයක් සාකච්ඡා කරගෙන දේශනා කරගෙන උතුම් ධර්ම දානමය පින්කමක් අපි සිද්ධ කරගත්තා. ඒ උතුම් කුසල බලය අපි දෙවියන් ඥාතීන් ඇතුළු සහ සම්බන්ධ වෙච්ච උපකාර කර සියලු දෙනාටමත් මේ කුසල් අනුමෝදන් කරනවා. මේ පටිච්චසමුපාද ධර්මයේ තේරුම් අරගෙන බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන සංසාර දුක කෙටි කරගන්න අපි හැම දිනාටම මේ උතුම් කුසලය මාර්ගෝපකරණයක් වේවා, උතුම් නිවන් පිණසම වේවා කියලා සාදු කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරගමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. අපි අතින් තුරුණුවන් උද්දේශා දැන හෝ නොදැන යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ත්‍රිවිධ රත්නින් පළමුවද දෙවනුවද තෙවනුවද සමාව අයදිනවා, සමාව ලැබේවා කියලා අපි හැමෝම ත්‍රිවිධ රත්නෙනුත් සමාව භජනය කරමින් අපේ දේශනාව අවසන් කරනවා. ඉතින් මේකේ මොනවා හරි මේ අවිද්‍යා සංකාර කියන කාරණාව තුළ මොනවා හරි තව විග්‍රහ කරගන්න ඕන නම් අපි දවසක් මේ දෙක සාකච්ඡාවක් හැටියටම ගමු. ඒ මොන ඒකට අදාළ ප්‍රශ්න මේවා කරගෙන ඉන්න. එතකොට අපිට මේක නැවත නැවත ඕන විග්‍රහ කරගන්න පුළුවන් සාකච්ඡාවක් විදියටම ගත්තා. මම දන්නවා මේ බොහෝ අයට මේ ගැටලු තව තිබුණා. නමුත් කාලය තමයි මේකට හරස් වුනේ කියලා. හොඳයි මම මේ මා යෝජනාවත් මතක් කරනවා. ඒක දැන් උනත් ඔබට කරන්න පුළුවන්. හැමදෙනාටම තෙරුවන් සරණයි.